డాక్టర్ నాలింద జయతి
గారు మూలాసనారుడ మంత్రిత్వమని శిషేన్ సురాబదు ఆజ్ఞాపనత యటతేవని సంశోధన ప్రమాణిక ఇదిరిపత్ కల తిబెనవా మీ అవస్థావే ముదల్ అమాత్యవరయా హో రాజ్య అమాత్యవర హిటియనం హొందాయి విశేషేన్ రాజ్య స్కాగార సంస్థావే సేవే కరణలద సేవకయాన్ ఏ ప్రశ్న ప్రమాణయక్ తిబెనవా ఇదిరిపత్ కరగన్నట రాజ్య స్కాగార సంస్థావ 1992 ఫిబ్రవరి 27 తమాయి పౌద్యలిక అంశయట పెవరువే పౌద్యలీకరణే కలే ఏ వెనకొట సేవే ఎదీ హిటపు సేవకయాన్ 2000ක් పమన ఓన్గే దుగ్గెనవిల్ల పహుగే కాలయక్ తిస్సే వివిధ ఆయతన వెత మే పార్లమెంటు ఇదిరిపత్ కరనవా ఓ నిల్లన్నే గారు మూలాసన గారు నియోజకవర్గ సభ సభాపతిమని మే ఆయతనే పౌద్గలీకరణే కిరీమేది ఏ సేవకయంట పొరొందునా రజే తక్సేరు కరుగే తక్సేరువ మత పౌద్గలీకరణ హేతువేన్ ఇవత్ కనలద సేవక సేవికాయన్ వెత 10% కొటస్ టికుట్ కరన్నట నముత్ ఏ సేవక సేవికా ఇదిరిపత్ కరనవా రజే తక్సేరుడ తొడ అడ్డు ముదలగడ తమై మే ఆయతనే పౌద్గలీకరణే కలే ఎన్సా ఉంట లభ్యూతు కొటస్ నిసి వట్నాగమట లభున్నే కేని ఏవగేమ ప్రాగ్ధనే 100%కి వెడికర్ల బోనస్ కొటస్ నికుత్ కిరీమేది ఏ వన విట కొటస్ వికున్నంట వికున్ల హిటపు సేవకయింట ఎమ కొటస్ యై లబా దెన్నే లబా దున్నే నెహే ఎన్సా ఏ కొటస్ లబా దెన్నే కిని లిమట్ కర్నో ఇరత్ వడా గరు నియోజకవర్గ సభ సభాపత్తుమని ఓ నిదిరిపత్ కరన్నే 1996 మార్తు 6 చంద్రికా కుమార్తెంగ మెతిన జనాధిపతి వరడ ఇన కాలే పత్కరపు కమిషన్ సభ వార్తావ తిబెనవా ఏ కమిషన్ సభ వార్తావేది కమిషన్ విసిన్ పిలిగన్నవా మే సేవకయంట అసాధారణయక్ ఉనా ఎనిసా మే పిలిబందవ అపక్షపాతి పరీక్షణయక్ కరలా ఏ సేవకయంట సాధారణ వంద్యక్ లబా దెన్న ఓన కియలా ఇతి మమ్ మే ప్రశ్నయ మే పార్లమెంటు ఇదిరిపత్ కరా ఏ వేళావే ముదల్ అమాత్యవరయా లెస హిటపు రవి కరుణనాయక ఎమ్మెత్తుమా ఓ కివ్వా మేమని కమిషన్ సభ వార్తావక్ నే జనాధిపతి కమిషన్ సభ వార్తావక్ ఏక హోయా గన్నత్ బ్యా కియలా నమత్ అద మట మేక సభాగత కరన్న పులువాన్ బోహమ పెహదిలి సందహన్ కల్ల తిబెనవా ఏ జనాధిపతి కమిషన్ సభ వార్తావ అనువ మే సేవకయంట సహన సాధారణ ఇటు కరన్న కియలా ఏ వగేమ ఓన్ తమన్గే దుగ్గెనవిల్ల పార్లమెంటుయే పెస్సంకార సభావట ఇదిరిపత్ కలా ఏ పెస్సంకార సభావే తీందు బావటత్ పత్తునే ఏ జనాధిపతి కమిషమే అనువ ఉంట సాధారణ కరన్న కియన ఎక ఎనిసా మే 2000కట ఆసన్న దెన్ జీవితే సంధ్యా సమయ సిట్న మౌన్గెన్ బొహమయక్ దినా దనటమత్ మియగోస్ అవసానై ఏ సిట్న సేవకేంట యామ్ కిసి ఆకా ఏ ఏ వెడగరపు సేవకేంట యామ్ కిసి ఆకారేక సాధారణయక్ లబాదీమ సందహా ముదల్ అమాత్యంశే పెత్తెన్ మధిహత్వీమక్ కరన్న కియన ఇల్లీ మమ్ మేలా ఇదిరిపత్ కరన్న కెమతి ఏవగేమ అద ముదల్ రాజ్య మత్తుమా ఇదిరిపత్ కలా మే 2044/21 కియన గెసెట్ నివేదనయ ఏ అనువ విదేశీయ టెలినాట్ సందహా తిబెన బదు సంశోధనయ కరన్నత్ ఇదిరిపత్ కల తిబెనవా దెన్ మే టెలినాట్య బదు సంబంధేన్ అపి రటే పహుగే వసర దెకతున తుల సాకచ్చావత్ తిబునా అపి టెలినాట్య శేస్త్రేమ అరుబు దగ్గర గిహిల తీయనవా మే విదేశీయ టెలినాట్య నిసా మొగద దెన్ కోతరాం పరిశ్రమయాక్ మహాన్సియా దర్లా టెలినాట్యాక్ నిష్పాదనే కలాత్ రూపాహి నాళిక ఏ టెలినాట్య కథాంగ్యాక్ ఎపిసోడ్ ఎకక్ మిలదీ గానీ తామ అడు ముదలకర సమాహ రూపాయలు 80,000కట లక్షకట వగే ముదలట తమై మిలదీ గాన్ని ఎనిసా ఏ టెలినాట్య శేస్త్రీ నలునిలియాన్ అధ్యక్షవరుణ్ కెమెరా శిల్పి నతులు వివిధ శేస్త్రవల ఇన్న ఆయట ప్రమాణవత్ పరిధి దీమనావక్ ఇవన్న విద్యాక్ నే ఎనిసా దక్షయిన్ హెకియావతి అయిన ఆయ శేస్త్రే నివత్వమిన్ యనో ఎనిసామ తమ ఏ టెలినాట్య ශේෂ්ත්‍රයේ විවිධ ශිල්පීන් එකතු වෙලා මීට අවුරුද්දයකට කලින් මහජන පුස්තකාලයේදී 2000කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙලා ලොකු බලකිරීමක් ආණ්ඩුවට කරා තමන්ගේ ශේෂ්ත්‍රයේ තියෙන ගැටලු විසඳන්න කියලා. ඒ අනුව එතනින් පස්සේදී ඒ බලපෑම නිසාම 2017 අයවැය කතාවට ආණ්ඩුවට සිද්ධ වුණ ඇතුළත් කරන්න 343 වෙනි යෝජනාව විදිහට මෙන්න මෙහෙම චිත්‍රපට නිෂ්පාදකයන් සහ දේශීය කලාකරුවන් විසින් සිංහල හා දෙමළ හඬකවන ලද විදේශීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය විකාශනය කිරීම පිළිබඳවද තොරතුරු ඉදිරිපත් කර ඇත. ඒ අනුව විනාඩි 30 කොටසක් සඳහා දැනට පවතින රුපියල් 90,000ක බදු මුදල රුපියල් ලක්ෂ 3 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. එසේ එකතු කරන ලබන මුදල දේශීය චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීමට යොදා ගැනීමට අපේක්ෂා කරනවා කියලා. දැන් පළවෙනි කාරණේ මම දැනගන්න කැමති එදා 2017 අයවැය කතාවේදී මුදල් අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තු හමුවේ තබන ලද මේ යෝජනාව රුපියල් ලක්ෂ 3 දක්වා වැඩි කරනවා කියන යෝජනාව විනාඩි 30ක කතාංගයක් වෙනුවෙන් බදු මුදල එය ලක්ෂ 1,5 දක්වා අඩුුනේ මොකද කියන එක. ඒ වෙලාවේ ආණ්ඩුවේ ඉදිරිපත් කළේ මේ ලක්ෂ 3 ගෙවන්නේ නැහැ කියලා හරි ගෙවා ගන්න බෑ කියලා හරි දැනගෙනමද එහෙම නැත්නම් ඒ වෙලාවේ තිබුණු ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයේ තිබුණු ඉල්ලීම යටපත් කරන්නද ඒකට මොකක් හරි දීලා වටවංගුවක් ගහන්නද? දැන් මේ ඊට පස්සේ එකහ මාර්ග දෙකකට පස්සේ එන ගැසට් නිවේදනය සඳහන් වෙන්නේ දිනකට පළමු විකාශන කාල පරිච්ඡේද 4 සඳහා රුපියල් 150,000. ତୋର මේක ලක්ෂ 3 ලක්ෂ 1 මාර්ග දක්වා අඩු වෙන්නේ නැයි කියන එක මම දැනගන්න කැමතියි. ඊළඟ කාරණේ තමයි දැන් මේ මීට කලින් රුපියල් 90,000ක බද්දක් ගැහුවා මේ එක කතාංගයක් සඳහා. ତୋର ඒකේ මුදලක් එකතු වුණා. ඒ මුදල මොකටද පාවිච්චි කළේ? මම දන්න හැටියට මේ ටෙලිනාට්‍ය වලට ගහපු බද්දෙන් එකතු වෙච්ච රුපියල් මිලියන 1,500කට ආසන්න මුදලක් භාණ්ඩාගාරයේ තිබෙනවා. ඒක දේශීය ටෙලිනාට්‍ය හෝ සිනමාවේ ප්‍රවර්ධනයට යොදවන්නේ නැතුව. ତୋର මම කැමති මුදල් රාජ්‍යමතුමා කියනවා නම් ඒ ටෙලිනාට්‍ය බද්දෙන් එකතු කරගත්ත මුදලට ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ඒ වගේම තමයි මේ ගැසට් නිවේදනයේ අනුව විදේශීය ටෙලිනාට්‍ය සඳහා බද්දක් අය කළාට මේ තිබෙනවා බද්ද ගෙවීම නිදහස් කිරීම සඳහා අවශ්‍ය නම් ඉල්ලුම් කරන්න පුළුවන් යම් කොන්දේසි ප්‍රමාණයක් දාලා. එකක් තමයි ළමයින්ට විනෝදයේ සැපයීම සඳහා වන වැඩසටහන්, ආගමික වැඩසටහන්, ඒ වගේම නිෂ්පාදන කාර්ය මණ්ඩලයේ බහුතරය ශ්‍රී ලාංකේය පුරවැසියන් වන අදි කරුණු කීපයක් යොදලා තිබෙනවා. දැන් මේ විදේශීය ටෙලිනාට්‍ය ගෙන්වන අය ඔවුන් ඉන්දියාවේ හරි කොරියාවේ හරි ජපානයේ හරි කොහේ හරි තිබෙන ටෙලිනාට්‍යයක් ඒකේ තියෙන එක ළමා චරිතයක් පදනම් කරගෙන මෙන්න මේ වගන්තිය රිංගා යන්න උත්සාහ කරනවා. දැන් මේ දවස්වල එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. මොකක් හරි ඒක ළමයින්ට විනෝදයේ සැපයීම සඳහා නැටසරන්න නොවෙන්නත් පුළුවන්. නමුත් ළමයෙක්ගේ චරිතයක් පදනම් කරගෙන ගේන නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය ඒක උපයෝගී කරගෙන මේ බද්දෙන් බදු නිදහස ලබා ගන්නට උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේක සඳහන් වෙනවා මේ නිෂ්පාදන කාර්යමණ්ඩලයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකික වුණොත් එහෙම බදු නිදහසක් දෙනවා කියලා. අතර මේක හොඳයි. නමුත් බහුගිය කාලෙදී අපේ රටේ චිත්‍රපට නිෂ්පාදකයන් ගිහිල්ලා දකුණු ඉන්දියාවේ එහෙම චිත්‍රපට නිෂ්පාදනයක ඉතාලි නිෂ්පාදනය කළා, ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. හැබැයි ඒ අයට මේ බදු සහනේ හම්බුනේ නැහැ. ඒ බදු සහනේ ලබා ගැනීම මීට කලිනුත් මේ කොන්දේසි තිබුණා. නමුත් අපි හිතනවා දැන් මේක සඳහන් කරලා තියෙන ආකාරයට දැන් මේකේ ප්‍රධාන චරිත කියන්නේ නළුවා, ප්‍රධාන නිලිය, සහාය නළුවා, සහාය නිලිය වගේ චරිත රංගපාන අයගෙන් අඩක් හරි අධ්‍යක්ෂවරයා, සංගීත අධ්‍යක්ෂවරයා, සහාය අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා, තිර නාටක ශිල්පියා මේ ආදී අයගෙන් භාගයක් හරි වැඩි වුණොත් බසුසාන දෙනවා කියලා තමයි කියන්නේ. මම හිතනවා ඊට වඩා මේ ගැන අවධානය යොමු කරන්න ඕන කියලා. අපේ අධ්‍යක්ෂවරයෙක් පිටරටක නළු නිලියන් ඉතුරු කාර්යමණ්ඩලය තාක්ෂණ ශිල්පීන් යොදාගෙන මේ ටෙලිනාට්‍යයක් හෝ සිනමාපටයක් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරනවා නම් ඔහුට විශේෂ වරප්‍රසාදයක් දෙන්නට ඕනි. ඔහු අපගේ හැකියාව, අපගේ දක්ෂතාවය ලෝකෙට අරගෙන යනවා, ජාත්‍යන්තර අරගෙන යනවා. එහෙම අපේ ඉන්නේ අතලොස්සයි මෑත කාලන විමුක්තිය සුන්දර වගේ ඉතාලම කීප දෙනයි එවැනි අයට මේ සහන දෙන්න ඕන. එසා මේ කාර්ය මණ්ඩලෙන් අඩක් කියන ප්‍රමාණය වෙනුවට ලාංකීය අධ්‍යක්ෂවරයෙක් විසින් අධ්‍යක්ෂණය කරන නිර්මාණයක් තිබෙනවා නම් ඒකටත් මේ සහනය දෙන්න කියලා ඉල්ලීම කරන්න කැමතියි. ඒ වගේම මේක තිබෙනවා මුල් පිටපත සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව නිෂ්පාදනය කරවන්නත් ප්‍රෝත්සාහනය දෙන්න පුළුවන් කියලා. මීට වඩා වැදගත් වේවි අපිට වොමනා කරන්නේ දෙමළ භාෂාවෙන් තිබෙන මුල් පිටපත නෙමෙයි අපේ රටේ දෙමළ ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට නිෂ්පාදනය කරන අයට මේ ප්‍රෝත්සාහනය ලබා දෙන්න ඕනේ. ඔවුන්ටයි මේ ප්‍රවර්ධනය සඳහා යම් පහසුකමක් කණ්ඩු සලසන්න ඕන. කියන්නේ අපේ රටේ දැන් ඒ දෙමළ සිනමාව දෙමළ ටෙලිනාට්‍ය නිෂ්පාදනය බිඳ වැටලා තිබෙන්නේ. සා ඔවුන්ට සහන දෙන්න ඕන කමයි තිබෙන්නේ. එහෙම නැත්තම් මේ කියන යම් කිසි ආකාරයක මේ සිදුරු ඇතු කරලා තිබෙනවා මේකෙන් රිංගල යන පුළුවන් විදියට. දැන් මීට කලින් අපිත් මේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව විශාල අදහස් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. අපි මේ සම්බන්ධයෙන් විවාදයක් කළා. ඒ වෙලාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ශිල්පීන් ඉදිරිපත් කරපු යෝජනා ගන්නාවක් තිබුණා. එකක් තමයි මේ ටෙලිනාට්‍ය නියාමනය කිරීම සඳහා මණ්ඩලයක් ඇති කරන්න ඕන කියන එක. ඒකට දැන් ඔවුන්ගේ පැත්තෙන් හොඳ සූදානමක් තිබෙනවා. අධ්‍යක්ෂවරුන්ගේ සහාය අධ්‍යක්ෂවරුන්ගේ ඇතුළු ක්ෂේත්‍ර 10ක 12ක පමණ ඔවුන් සංසද ගොඩනගාගෙන තියෙනවා. ඒ සංසදවලින් ටෙලිවිෂන් වෘත්තිකයන්ගේ ජාතික සම්මේලන හදාගෙන තියෙනවා. එසා නියාමන මණ්ඩලයක් පිහිටවීමට අවශ්‍ය කරන පසුබිම දැන් නිර්මාණලා තියෙනවා. ඒ වගේම ඔවුන් ඉල්ලා හිටියා දෙවනි කාරණේ විදියට ඒ නියාමන මණ්ඩලය විසින් ටෙලිනාට්‍යම් ප්‍රමිතිකරණයක් කරන්න කියලා ABCD ආකාරයට යම් වර්ගීකරණයක් ශ්‍රේණිගත කිරීමක් කරන්න කියලා. ඒ ශ්‍රේණිගත කිරීම අනුව ඒ සඳහා අවම මිලක් තීන්දුව කරන්න කියලා. ඉතින් මෙන්න මේ සියලු කාරණා සම්පූර්ණොත් තමයි මේ බදු ගැහිමත් සාර්ථක වෙන්නේ සහ බදු ගැහිමෙන් යම්කිසි ආකාරයක වාසියක් ප්‍රයෝජනයක් අපේ දේශීය කර්මාන්තයට අත්පත් වෙන්නේ. ඒ නිසා මම මේ කරුණට අමතරව මේ වෙලාව අවධානය යොමු කරනවා දැන් අපිට මේ ටෙලිනාට්‍ය සිනමාව ඇතුළු මේ කලාත්මක වැඩසටහන් කලාත්මක අංශය මේ වෙලාවේ මේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් අපි දීර්ඝකාලීනව හිතලා යොදා ගන්නට පුළුවන්. ඔබතුමා දන්නවා දැන් අපි මේ මොන මාතෘකාවෙන් විවාද කරත් ඒ විවාදයේ අවසානයේ ගැට ගැහෙනවා රටේ පවතින මේ ජාතිවාදී ගැටුම් එක්ක තැනින් තැන සිද්ධ වෙන මනුෂ්‍ය ඝාතන දේපල ගිනි තැබීම් ව්‍යාපාරවලට පහර දීම් එයාදී ජනතාව බියෙන් සැකෙන් ත්‍රාසයට පත් කරන සිදුවීම් ගණනාවක් දියත් වෙලා තිබෙනවා. ජනතාව කල්පනා කර ඉන්නවා මේක අද ඊයේ මහනුවර වුණා අද මේක කොහෙට කඩාගෙන පාත් වේද කියලා. මේ තත්ත්වෙ මීට කලිනුත් ඔබතුමාට මතකයි 2014 ජූනි මාසයේදී අපේ කල්චර් දිස්ත්‍රික්කයේ දර්ග නගරයේ ඇති වුණා. ඒක දර්ග නගරයෙන් බේරු වලින් රට පුරා තැන් තැන් වලට ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේත් එළියේත් ජනමාධ්‍ය ඔස්සේ සාකච්ඡා කරා. ජාතික සමගිය ගැන සංහිඳියාව ගැන බොහෝ දේවල් කිව්වා. හැබැයි ඒ සිද්ධියක් වුණාට පස්සේදී ආණ්ඩු යා වන්දියක් දෙනවා. ඒක ප්‍රමාණවත් නෑ. ඊළඟට සිද්ධි යටපත් වෙනවා. තව කොහෙන් හරි එක්කෝ කොත්තුවක තියෙන පිටිගුලියක් හරි එහෙම නැත්නම් වෙන මාර්ග අනතුරක් හරි ළමා අපචාරයක් හරි ස්ත්‍රී දූෂණයක් හරි හොරකමක් හරි පහරදීමක් හරි මනුෂ්‍ය ඝාතනයක් හරි පදනම් කරගෙන නැවත මේ ජාතිවාදී ගැටුම උත්සන්න වෙලා මහා විශාල හානියක් රට සිද්ධ වෙනවා. අපිට බලා ගන්න පුළුවන් තව සති කීපයක් ගියාට පස්සේදී මේ ජාතිවාදී උන්මත්තකෙන් විසින් ඇති කරලද හානියේ බරපතලකම අපේ සංචාරක ව්‍යාපාරට කොහොම බලපායිද අපේ විදේශීය ආයෝජන වල කොහොම බලපායිද රටේ ප්‍රතිරූපීට කොහොම බලපායිද කියලා අපිට බලන්න පුළුවන්. එනිසා මේ ගැටුම් निराකරණය කරන්න නම් අඩුගාණ ගැටුම් අවම කරන්න නම් විශේෂයෙන් රජයක් හැටියට ආණ්ඩුවට වෙච්ච වැඩපිළිවෙලක් තියෙන්නට ඕනේ. දැන් මේ මම දැක්කා අම්පාර සිද්ධිය වුණාට පස්සේ ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශය යොදවගෙන රටේ ජනතාව දැනුවත් කරන්න පටන් ගත්තා මේ වඳ ප්‍රතිපිළිබඳව. අපේ රටේ ජනතාවට උපත් පාලනය ගැන හරි වඳ ප්‍රති ගැන හරි මහා ලොකු දැනුමක් මේ වෙලාවේ අත්‍යවශ්‍යෙන් දෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය මේ රටේ ජනතාවට සාමාන්‍ය බුද්ධියක් ඒ ගැන තියෙනවා. අපේ තරුණ ගැහුවොත් ඒ ගැන දන්නවා. හැබැයි ඒ සිදුවීම් පස්සේ ආණ්ඩුව අල්ලගත්තේ වඳ පෙති පිළිබඳව ජනතාවට දැනුමක් නැතිය ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය ලව දැනුමක් කරන්න ඕන කියලා. හැබැයි ඔය පෙත් එන්න කලින් වඳ ස්ප්‍රේ ගැන ඇඳුම්ගොලට ගැහුවා කියන විවිධ ස්ප්‍රේ වර්ග පිළිබඳව අර කඩවල තියෙන ටොපි ගැන ආණ්ඩ මොකක් කියන්න කියනේ. ඒ කාලේ සද්ද නැතුව ඉඳලා ඒව උඩු දුවන්න ඇරලා ඒව වැඩි වර්ධනය වෙන්න ඇරලා මේ වෙලාවේ මේ සිද්ධිය අල්ලගෙන වඳපෙත්ත තමයි මේකට මූලික උනේ කියලා දැන් ප්‍රචාරයක් දියත් කරගෙන යනවා. මම හිතන්නේ ඒ වඳපෙත්ත කතාව යට යාවි. හැබැයි තව දවසක තව ප්‍රශ්න සිද්ධියක් ඇති වෙලා මේ ප්‍රශ්නේ උඩ ඔඩු දුවාවි. ආණ්ඩුවක් හැට උමනාව තිබෙන්නේ මේ රටේ දැන් වැපිරලා තිබෙන මේ ජාතිවාදී ප්‍රවණතාවය, ජාතිවාදී දෘෂ්ටිවාදය පරාජය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි සාකච්ඡා ආරම්භ වෙන වැඩපිළිවෙල පටන් ගන්න ඕනකම තිබෙන්නේ. දැන් මේ ජාතිවාදී තැටිය රත් වෙලා තියෙන්නේ. ඒ තැටියට ගින්දර දානවා පිරිසක් එකතු වෙලා. ඒක සිංහලන්තවාදීන් ඉන්නවා, මුස්ලිමන්තවාදීන් ඉන්නවා, දෙමළන්තවාදීන් ඉන්නවා. මේ අය ගින්දර දා තැටිය රත් කරනවා. ඉතින් ওই තැටියට වතුර බින්දුවක් වටනත් මොකක් වුණත් ඕකෙන් හානියක් වෙනවා. එසේ අපි දැන් බලන්න ඕනකම තිබෙනවා මෙන්න මේ තැටිය රත් කරන අයත් අයින් කරගෙන තැටිය නිවා ගන්න කොහොමද කියලා. එසේ එවැනි දැක්මක් තිබෙනවා නම් අපිට පුළුවනි මෙන්න මේ සිනමාව, මේ ටෙලිනාට්‍ය, මේ කලාව ජනතාවට සමගිය ඇති කරන්නට, ජාතින් අතර සංහිඳියාව ඇති කරන්නට, මනුෂ්‍යත්වය පිළිබඳව ගැඹුරු අදහසක් මේ සමාජයට දෙන්නට මේ මාධ්‍යයන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ කල්පනා කරලා බැලුවොත් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපි දැන් අපේ ලාංකීය සිනමාවේ, දේශීය සිනමාවේ අවුරුදු 75 කරලා තියෙනවා. හැබැයි යුද්ධය අවසන් වෙලා අවුරුදු 10ක් ගත වෙලත් මේ රටේ ජාතීන් අතර තිබෙන සැකය, අවිශ්වාසය තුරන් කරන්නට අපේ සිනමාව කොච්චර මැදිහත් වුණාද? අපේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය කොච්චර මැදිහත් වෙලා තිබෙනවද? 2008න් පස්සේ අභාගයෙන් පටන්ගෙන මේ වර්තමානයේ විකාශන ප්‍රදර්ශන කාලේ කියන සිනමා පටය දක්වා දිගින් දිගටම විකාශනය වුණේ එකම දෘෂ්ටිවාදයක් පදනම් කරගත් සිනමා පට. ඒක ඇතුළේ කොහෙවත් තිබුණේ නැහැ ජාතික සමගි ගොඩනගන දේවල්. ඒක ඇතුළේ තිබුණේ නැහැ ජාතීන් අතර අවිශ්වාසය දුරු කරන දේවල්. ඒක ඇතුළේ තිබුණේ නැහැ හැමදෙනාම සමාන මට්ටමේ පුරවැසියෝ කියලා තියෙන දේවල් යෝජනාවල්. ඒ අතරින් පතර එක එක පුංචි පුංචි චිත්‍රපටියක් ආවා තමයි. හැබැයි රටක් හැටියට අපි මුහුණ දිලා තියෙන බරපතල තත්ත්වය, ඒ කියන්නේ මේ ඕන වෙලාවක පළුදු කරන්න පුළුවන්, ඕන වෙලාවක කිචිකවල ඇහැරවලා ගන්න පුළුවන්, ඕන වෙලාවක මූඩි ඇරලා එළියට ගන්න පුළුවන් මේ භූතයා, ඔහුව කොහොමද යටපත් කරන්නේ කියන එක පිළිබඳව ගැඹුරු සංවාදයක් මේ කලාව හරහා ගත්තේ නැහැ අපි. ඒ නිසා තමයි පහුගිය කාලෙදී අපේ චිත්‍රපට කර්මාන්ත බැලුවොත් එහෙම මේ රටේ පෞද්ගලික අංශය ව්‍යාපාරිකයින් ඒ අය ආයෝජනය කරේ චිත්‍රපට කර්මාන්තය නම් අර මං කියපු ඓතිහාසික වෙන්න පුළුවන්, ජාතිකවාදී වෙන්න පුළුවන්, විවිධ අර්ථකථනයන් සහිත වැලයන් අතර මැස්ස ගහන වර්ගයේ චිත්‍රපටි වලටයි. ඒව ඇතුලේ රාජ්‍යත්වය, ඒව ඇතුලේ යුදවාදය, ඒව ඇතුලේ මිනිසුන් පීඩාවට පත් කිරීම බලහත්කාරයෙන්, ඒව තමයි උත්කර්ෂයෙන් නැංගුවේ. ඒව තමයි ඒ ව්‍යාපාරික ආයෝජනය කළේ. ඒව තමයි ලාභ ලැබුවේ. ඒ නිසා තමයි අභාවගේ චිත්‍රපටයකට ලක්ෂ 800ක් විතර කෙනෙක් ආයෝජනය කරන්නේ. හැබැයි ඒ අතරේ අඩු ගන්න යුද්ධෙන් පස්සෙවත්, යුද්ධය අවසන් වුණාට පස්සෙවත් මේ රටේ ඒ 30 වසරක යුද්ධයක් නැවත ඇති නොවන්නට, ආයු අතර නොගන්නට, ජනතාව අතර මනුෂ්‍යත්වය වගා කරන්නට අවශ්‍ය කරන නිර්මාණ බිහුණා නම් අත්ඇඟිලි ගන්නට අතර අඩුවේ. අපි තාම කතා කරන්නේ මහාචාර්ය සුනිල් ආරත්න අධ්‍යක්ෂණය කරපු සරුංගල චිත්‍රපටිය ගැන. අපි තාම කතා කරන්නේ ධර්මසේන පතිරාජන් අධ්‍යක්ෂණය කරපු පොම්මණිය ගැන. මෑත කාලේ අශෝක හඳගම වගේ අධ්‍යක්ෂවරු, ඊළඟට විමුක්ති ජයසුන්දර වගේ නව පරපුර අධ්‍යක්ෂවරු, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂවරු බිහි කරපු නිර්මාණ අතලොස්සක් තිබෙනවා. හැබැයි ඊට වඩා ඒ අභිභෝයන ආකාරයට මේ චිත්‍රපටි කර්මාන්තය, ටෙලිනාට කර්මාන්තය යොදාගෙන තිබෙන්නේ රටේ පවතින මේ ජාතිවාදී ප්‍රවණතාවය ඉස්මතු කරන්නට. මේක එසා ගරු මුල නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපි හේතුවට පිළියම් කරන්නේ නැතුව ඵලය අල්ලගෙන මොනවා කරත් වැඩක් වෙන්නේ නැහැ. මේ තිබෙන ගැටුම් අවම කරන්න නම්, මේ මනුෂ්‍ය ඝාතන නතර කරන්න නම්, මේ තිබෙන දේපළ විනාශය නැති කරන්න නම් අපිට වුමනා කරනවා මෙන්න මේ ජාතිවාදී දෘෂ්ටිවාදයේ තීරණාත්මක පරාජයට පත් කරන්නට. ඒක පරාජය කරන්න ගෙදරින් පටන් ගන්න පුළුවන්. ඔය 6:00 ඉඳන් 7:00 9:00 වෙනකන් රූපවාහිනියේ හැම channel එකකම තිබෙන හොඳම කාල වේලාව අද වෙන් කරගෙන තියෙන්නේ විදේශීය ටෙලිනාට්‍ය විසින් විවිධ ආකාරයෙන් එන. අද සමහර නාලිකාවල ප්‍රවෘත්ති විකාශනයත් රෑ 9:55 9:50 දාගෙන තිබෙනවා ඒ ටෙලිනාට්‍ය ඉඩකඩ ලබා දෙන්නට. සම මෙන්න මෙතන මේ අපේ දරුවෝ හදන දරුවන්ට ගෙදරදී අධ්‍යාපනයක් ලබා දෙන තරුණ මව්වරුන්ට යම්කිසි අදහසක් මතයක් කාවද්දන්න පුළුවන් හොඳම බෙල්ට් එක තමයි අපි මේ නිෂ්කාරණේ මුදල් වෙනුවෙන් වේදම් කරගෙන මුදල් වෙනුවෙන් නාස්ති කරගෙන යන්නේ. ඒක රූපවාහිනී ආයතනයේ ලාභ ලබා දෙන්නට පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ රට මේ විදිහට ඇඳ කොටාගෙන සිංහල මිනිහා දෙමළ මිනිස්සයා දෙස සිංහල මිනිස්සයා මුස්ලිම් මිනිස්සයා දෙස මුස්ලිම් මිනිස්සයා දෙමළ මිනිස්සයා දෙස මුස්ලිම් මිනිස්සයා සිංහල මිනිස්සයා දෙස සැකයෙන් අවිශ්වාසයෙන් බලමින් රටක් ඉස්සරහට යන්න බෑ. මෙවැනි ඒ කියන්නේ කවර හෝ පුංචි සිදුවීමකින් අවුල් වෙන්න පුළුවන් රටක් එක ඉස්සරහට යන්න බෑ. අපි ලැජ්ජ වෙන්න ඕන රටක් හැටියට කොත්තුවක තිබෙන පිටිගුලියකට පුළුවන් නම් රටේ මෙච්චර විනාශයක් කරන්න. පාරේ සිද්ධ වෙන බයිසිකල් අනතුරකට පුළුවන් නම් නැත්නම් රථ වාහන අනතුරකට පුළුවන් නම් මෙච්චර මනුෂ්‍ය ඝාතනයක් දේපළ හානියක් සිද්ධ කරන්න. රටේ සිද්ධ වෙන ස්ත්‍රී දූෂණයකටවත් ළමා අපචාරයකටවත් මෙච්චර හානියක් කරන්න පුළුවන් නම් අපි කවර රටක් නිර්මාණය කරලා තියෙන්නේ. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් මෙවැනි මෙවැනි සිද්ධි සාමාන්‍ය සමාජයක සිද්ධ වෙන දේවල් ඒවට තරාතිරම නොබලා ජාතිය කුලය ගෝත්‍රය නොබලා දඬුවම් කරනවා. ඒවට තමයි පොලිසියක් තියෙන්නේ. හැබැයි අද මේ රටේ හදලා තිබෙන මේ දෘෂ්ටිය නිසා දෘෂ්ටිවාදය නිසා මේ මතවාදය නිසා මෙවැනි ඕනෑම සරල සිදුවීමකට පුළුවන්කමක් ලැබෙනවා රටේ මහා ගැටුමක් නිර්මාණය කරන්නට. අපි පටන් ගන්නවා නම් පටන් ගන්න ඕනකම තිබෙන්නේ මේ වරදකාරුවන් නීතිය හමුවට පමුණන අතරෙම කොහොමද මේ මෙන්න මේ ජාතිවාදී ප්‍රවණතාවය පරද්දන කියන එකට. එස අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් ඉතාම හොඳ මාධ්‍යයක් අපි අතරමින් යන්නේ. ඒ වයින් පහුගිය කාලයක් තිස්සේ මාධ්‍ය වලින් මේ චිත්‍රපටි වලින් ටෙලිනාට්‍ය වලින් ගීත වලින් ජනතාවගේ මනසට දාපු මේ මතවාදය තමයි තැන් තැන් වල පුපුරා යන්නේ. ඒක එක වෙලාවක ඡන්ද බවට පත් වෙන්න පුළුවන්. සමාජයට ඡන්ද ජයග්‍රහණ ගන්න පුළුවන්. හැබැයි රටක් හැටියට සමාජයක් හැටියක බරපතල අනතුරක්. ඒ නිසා අපි යෝජනා කරන්නේ දැන්වත් අපි මේක පටන් ගමු. යුද්ධයෙන් පස්සේ අවුරුදු 10ක් ගත වෙලා තිබෙනවා. ඒක ඇතුළේ මොකක්වත් අපි ජාතික සමගිය හදන්න වැඩ කරේ නැහැ. අපි හොය හොය යන අලුත් සතුරෝ මිනිස්සු බය කරන්න පුළුවන් ආකාරයට ඒ වෙනුවට අපි කොහොමද ශ්‍රී ලාංකික ජනතාව මේ අපේ රටේ ඉපදිච්ච මේ රටේ ජීවත් වෙන මේ රටේ මියන මේ හැම පුරවැසියටම ලාංකීය ශ්‍රී ලාංකික කියන හැඟීම දරවන්නේ කොහොමද? ඔවුන් කොහොමද මේ රටේ සංවර්ධනයට දායක කරගන්නේ? ඔවුන් කොහොමද තමන්ගේ අනිකා දෙවනපෙළ පුරවැසියෙක් ලෙස නොසිතා තමන්ගේ සමානයෙක් හැටියට හිතන්නේ? අන්න එවැනි මානසිකත්වයක් වර්ධනය කරන ආකාරයට මේ මාධ්‍ය යොදාගමු. ඒක අපි දරුවන්ගේ ඔළුවට ඇතුළත් කරමු. අපි දන්නවා තමුනාසෙලා ටෙලිනාට්‍යවල මේ රටේ වෙනෙන ප්‍රශ්න කතා කරන්න අකමැති වෙයි. බඩු මිල ගැන, ජීවන වියදම් ගැන, ආර්ථික ප්‍රශ්න ගැන, ප්‍රජාන්ත්‍රවාදය ගැන ඒවා කතා කරන තමුනාසෙලා අකමැති වෙයි. හැබැයි අපි කාටත් කොන්දේස විරහිතව එකඟ වෙන්න පුළුවන් කාරණයක් තමයි මේ රටේ මේ ජාතික සමගිය සම්බන්ධ කාරණේ. අපි එහි ආදිනව උවමනා තරම් අත්විඳලා තිබෙනවා. උවමනා තරම්. සෝ දැන් අපි යෝජනා කරන්නේ අඩු තරමේ දැන්වත් මේ වලකට අපි කීප සැරයක් වැටලා තියෙන වෙලාවේ ඒ වලකට වැටීම මොලේට ලාභයක් කරගන්නට දැන්වත් අපි කටයුතු කරගන්න ඕන. සම මෙන්න මේ මෙවැනි මාධ්‍යයන් මේ රූපවාහිනී ආයතන සියල්ල තියෙන මේ ටෙලිනාට්‍ය අපේ මේ චිත්‍රපටි මාධ්‍ය සහ ගීත මේ සියලු කලා මාධ්‍යයන් සහ අනිත් පැත්තේ ක්‍රීඩාව ඒ සියල්ල ප්‍රයෝගික කරගෙන මේ රට පුරා පැන්නගින් පවතින කෙටි කාලිනව කෙනෙකුට දේශපාලන ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් ඒ දීර්ඝකාලිනව රටක් අගාධයට හෙලන්න පුළුවන් මේ ජාතිවාදී දෘෂ්ටිවාදය පරාජය කිරීම සඳහා මේ මාධ්‍ය යොදා ගන්න කියන ඉල්ලීමක් කරමින් මම නතර වෙනවා. බොහොම සතුටින්.
හොන්රබල් ආජිත් මාන පෙරම
ගරු මූලාසන නිරුද සභාපතිතුමනි අද සුරාබදු පනත් කෙටුම්පත
සාකච්ඡා කරන අවස්ථාවේ වගේම එක විවිධ අනපනත් ඒ සුරාබදු පනත වෙනුවෙන් අනපනත් සම්මත කරගන්න අවස්ථාවේදී විශේෂයෙන්ම නීති විරෝධී මත්පැන් වැටලීම නඩු දැමීම පිළිබඳව පොලිසියට යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ කාලේ වෙනකොට පොලිසිය මේ ගමේ භාෂාවෙන් කියන නම් කසිප්පුවල නැත්තම් නීති විරෝධී මත්පැන් වටලනකම අධෛර්යමත් වෙච්චි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක අපි දන්නවා දැනගන්න ලැබෙන තොරතුරු අනුව විශේෂයෙන්ම කළුතර උසාවිය, මතුගම උසාවිය, මාතර උසාවිය ආදී සමහර උසාවිවල නීති විරෝධී මත්පැන් වැටලීම් සඳහා පොලිසිය යොමු කරලා තියෙන නඩු ප්‍රතික්ෂේප කිරීම නිසා අද ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒකින්ද නමුත් අපි දැක්කා විශේෂයෙන්ම කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙච්චි නඩු අංක 28136 ඇලීරක් 2003 2003:29 ඉඳ MP මොහිදීන් අතිරේක මහේස්ත්‍රාත්තුමා නඩුව පැවරිය හැකි බව විශේෂයෙන්ම එතුමා නියෝගයක් කරලා තියෙනවා. නමුත් ඒ නියෝගය ගත්තොත් නඩුව පැවරිය හැකි බව නියෝග කරලා තියෙනවා. නමුත් අනිත් උසාවි ඒ සම මට්ටමේ තියෙන අනිත් උසාවි මේවා අභියෝගයකට ලක් කරලා නඩු පැවරීමට විරුද්ධව, ඒ කියන්නේ නඩු පැවරීමෙන් නොහැකි කියන කතාව කියලා තියෙනවා. විශේෂයෙන්ම මේ නඩුවේදී MP මොහිදීන් අතිරේක මහේස්ත්‍රාත් තුමා මහේස්ත්‍රාත් අධිකරණය කල්මුණේ ප්‍රකාශ කරලා තියෙනවා ඍජුව සුරාබදු ආඥාපන යටතේ වැරදි වලට අධිකරණයේ ඉදිරිපත් වූ නඩු පැවරිය හැකියයි තීරණය කරමි. තවද පොලිසිය මෙම නඩුවේ සැකකරුවන්ට විරුද්ධව අධිකරණයේ ඍජුවම නඩු පැවරිය හැකි බව මා නියෝග කරමි කියලා දීලා තියෙනවා. නමුත් එහෙම දීලා තියෙද්දී සම මට්ටමේ තියෙන උසාවි තමයි කළුතර, මතුගම, මාතර වගේ උසාවි පොලිසියට නඩු පවරන්න බැහැයි කියන ස්ථාවරයේ ඉඳගෙන නඩු බාර ගන්න නැති ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ නඩු තීන්දුව ඇත්තටම මේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය දීපු තීන්දුවක් නිසා තමයි අනිත් උසාවි මේක ගණන් ගන්න නැත්තේ. ඒ නමුත් මේක සුප්‍රීම කෝට් හරි හයි කෝට් හරි මේ තීන්දුව ඇපීල් එකක් වෙලා හරි ආවනම් මේක අභියෝගයට ලක් වෙන්නේ නැහැ. අද අපි දන්නවා අද ශ්‍රී ලංකාවේ පොලිසිය සමහරක් මේ පිළිබඳව අභියෝගයට ලක් වෙලා හින්දා නීති විරෝධී මත්පැන් වැටලීම නැවතිලා තියෙනවා. එතකොට මේ සුරාබදු පනතේ 33 වන වගන්තියේ සඳහන් වෙනවා සුරාබදු පනතේ 33 වන පනතේ ඇමතිවරයා විසින් නියෝග කරන ලද ඉස්තුගන්ති පන්ති සඳහන් වෙන ඇමතිවරයා විසින් නියෝග කරන ලද බලය දුන්නොත් තමයි පොලිස් නිලධාරියෙකුට මේක යන්න පුළුවන් කියලා. නමුත් එහෙම 1956 පෙබරවාරි 22 වෙනිදා තියෙන ආරංචි අනුව 13529 කියන ගැසට් පත්‍රයෙන් එදා පොලිසියට බලය පවරලා තියෙනවා මුදල් ඇමතිවරයා විසින්. නමුත් ඒක අපිට තේරෙන විදිහට 1966:03:09 ඒක නැවත අවලංගු වෙලා තියෙනවා. මේ බලය පැවරීම අවලංගු වෙලා තියෙනවා. ඒ හින්දා එදා මොහිදීන් අතිරේක මහේස්ත්‍රාත්තුමා දින්නු තීන්දුව එක්කෝ හයිකෝට් එකේ හරි සුප්‍රීම කෝට් එකේ හරි තීන්දුවක් බවට පත් වෙන්න ඕනේ ඇපීල් එකක් තුල හරි. එහෙම නැත්නම් ඒ සුරාබදු පනතේ 33 වෙනි වගන්තියේ ප්‍රකාර පොලිසියට ලබා දෙන ගැසට් නිවේදනයක් නිකුත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මං හිතනවා මේක රජයේ දැඩි අවධානයට ලොක් වෙන්න ඕනේ. මොකද නීති විරෝධී මත්පැන් වටලන්න මේ නීතිය අනුව පුළුවන් සුරාබදු දෙපාර්තමේන්තුවට විතරයි. නීති විරෝධී මත්පැන් සඳහා නඩු දාන්න පුළුවන් සුරාබදු දෙපාර්තමේන්තුවට විතරයි කියලා. ලංකාවේ උසාවි ඒ තැනට આવොත් මං හිතනවා ලොකු ප්‍රශ්නයක් වෙනවා.
මේ රටේ නීති විරෝධී වැටලියුම් දවසකට දහස් ගණන් සිදු වෙනවා. නඩු පැවරෙනවා. වසරකට බැලුවොත් නඩු ප්‍රමාණය 120,000ක් විතර නඩු ප්‍රමාණයක් පැවරෙනවා වසරකට. නීති විරෝධී මත්පැන් සඳහා. ඒ වෑන් මිලියන 1114ක්. ඒ කියන්නේ කෝටි 111කට වැඩි ප්‍රමාණයක් දඩ වශයෙන් රජය අය කරගන්නවා. ඉතින් මේ දේ මේ පොලිසිය මගින් කරන මේ දේ සුරාබදු දෙපාර්තමේන්තුවට කරන්න ශක්තිය තියෙනවද? ඇත්තටම සුරාබදු දෙපාර්තමේන්තුවට මේ වැටලලා පොලිසිය අත්අඩංගුවට අරගෙන ඒවට නඩු පැවරීමේ හැකියාව පොලිසියට වගේ තියෙනවද? මොකද ඒගොල්ලන්ට ස්ට්‍රෙන්ත් එකක් නැහැ. ඒ වගේ කාර්ය මණ්ඩලයක් නිලධාරී මණ්ඩලයක් ඒ අයට නැහැ. යාන වාහන ඒ අයට නැහැ. එතකොට ඒ සඳහා පොලිසිය අවියාවිද පාවිච්චි කරනවා. ඒ හැකියාව නැහැ. පොලිසියට අවනත වෙනවද මේ කණ්ඩායම්? පොලිසියට මිසක් සුරාබද්ද දෙපාර්තමේන්තුවට අවනත කරගන්න පුළුවන්ද මේ කණ්ඩායම්? එතකොට අද එතකොට එහෙම වුණොත් මගින් මේ නීතිය වහාම සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම දැනට දකුණු පළාතේ මේ අධිකරණවල උද්ගත වෙච්ච ප්‍රශ්නේ අනිත් පළාත්වලටත් උද්ගත වුණොත් මොකද වෙන්නේ? දැන් එන්න එන්නම ගම් මට්ටමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය අඩු වෙමින් පවතිනවා. එදාට වඩා අද අඩු වෙලා තියෙනවා. නමුත් මේ තත්ත්වයේ උද්ගත වුණොත් එහෙම ආපහු මේ හොර මත්පැන් පෙරීම ජාමාරම එන්න එන්න වැඩි වෙලා නැවතත් රට පැරණි තිබිච්ච තැනටම අර නීති විරෝධී මත්පැන් වලින් ගහන රටක් බවට පත් වෙනවා. ඒ වගේම අපි දන්නවා අද වෙනකොට අරක්කු බෝතලයක මත්පැන් බෝතලයක නීත්‍යානුකූල මත්පැන් බෝතලයක මිල බොහෝ ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ හින්දා රටේ ජනතාවටත් මේක ලේසි වෙලා නැහැ. මත්පැන් පානය කරන කෙනෙකුට පොඩ්ඩක් හරි හවසට පානය කරන්න ලේසි වෙලා නැහැ. නමුත් ඒ හින්දාම හොර මත්පැන් වලට යොමු වෙන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ඒතර බැටලීම් වලින් පොලිසිය මේ විදිහට ඉවත් වෙන්න වුණොත් පොලිසිය ඉවත් වෙනව නෙමෙයි. පොලිසිය ඉවත් වෙන එක පොලිසියට ලේසි. නමුත් නීතිය තුල පොලිසියට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට රටට කරන්න තියෙන රාජකාරියක් රටේ කරන්න තියෙන යුතුකමක් රට ස්ථාවරත්වයට ගැනීම මම හිතන්නේ දවසින් දවස ආපස්සට ගිහිල්ලා නැවතත් නීති විරෝධී මත්පැන් බෝතලේ නීත්‍යානුකූල මත්පැන් බෝතලේ මිල අධික වෙනකොට මේ ගමේ පෙරණ හොර මත්පැන් බෝතලේ මිල නීති විරෝධී මත්පැන් බෝතලේ මිල අඩු වෙලා ප්‍රචලිතව ව්‍යාප්ත වෙන්න පටන් ගනී. ඉතින් මේ ගැටලුව එන්න එන්නම තියෙන ගැටලුවක්. ඒ ගැන මුදල් ඇමතිවරයා හෝ එහෙම නැත්නම් අධිකරණයෙන් හෝ යම් තීන්දුවක් අරගෙන මේක පිරිසුදු තීන්දුවක් බවට පත් කරලා රාජ්‍ය නිලධාරියාට නැත්නම් පොලිස් නිලධාරි මහත්මයාට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරලා දෙන්න ඕනි. ඒ වගේම අද මේ ඔව්
ડોક્ટર නලින්ද ජයසිස
ඔබතුමා කියන ප්‍රශ්නය දැන් ඉතාම බරපතල විදිහට පැනගිලා තියෙන්නේ. සුරාබද නිලධාරීන්ට බෑ මේ හොර කසිපු තිප්පටවල තිප්පලවල අල්ලන්න. ඒතර පොලිසියකින් ඉවත් වෙලා. එතකොට අපට බැරිද?
ඔව්.
ඔබතුමා දැන් නීතිය
කමිටුවේ
අමාත්‍ය සභාව ආංශිකාර්ග සභාවේ සභාපතිවරයා.
ඔව්.
නීතිපති දෙපාර්තමේන්තුවත් කැඳවලා මේ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක සාකච්ඡාවක් කරලා මේක පරණ තැනටම අරගෙන යන්න.
නැත්තම් මේක ගරු මන්ත්‍රීතුමා නීති දෙපා දැන් පොලිසිය මගින් නාකොටික් බියුරෝ එක මගින් ඇපීල් කරලා තියෙනවා මේ මේ දේ. මොකද දැන් එක නඩුවකින් තීන්දුව දීලා තියෙනවා පොලිසියට පුළුවන් කියලා. මම අර කිව්වා වගේ 2003 කල්මුණේ උසාවියේදී මහේස්ත්‍රාත් අධිකරණයෙන් දීලා තියෙනවා පොලිසියට බලය තියෙනවා කියලා. නමුත් වෙලා තියෙන්නේ අනිත් සමාන උසාවි. ඒ සමාන මට්ටමේ උසාවි හින්දා අරක අභියෝගයට පත් කරනවා. දැන් අපි මම පොලිසියෙන් අහුවාම කිව්වා දැන් ඇපීල් කරලා තියෙනවා මේක හයිකෝට්වල. ඒතර ඒකේ තීන්දුවක් දුන්නොත් මහේස්ත්‍රාත් අධිකරණය කැමති වෙන්න පුළුවන්. නමුත් ඔබතුමා කිව්වා වගේ අපි ඊළඟ ආංශික කාර්යක සභාවට දැන් මමත් මේ ගැන විස්තර හොයනකොට තමයි මේක දැනගත්තේ. ඊළඟ ආංශික කාර්යක සභාවට අපි මේක යොමු කරලා මේක කඩිනම් විසඳුමක් හොයාගමු. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මුදල් ඇමතුමාටත් කියනවා එතුමා මේ නියෝගය දුන්නොත් ගැසට් පත්‍රයක් මගින් පොලිසිය බල ගැන්නුවොත් ඒත් ප්‍රශ්න ඉවර වෙනවා. නැත්නම් අපි දන්නවා ඔබතුමත් කියනවා වගේම මේ රටේ මත්පැන් තිප්පලක් බවටම පත් වෙනවා. දැන් අඩුවේගෙන යන මත්පැන්. ඒ වගේම ගරු මූලාසනයේ උඩ සභාපතිතුමනි හොර මත්පැන් ජාවාරම් සමාජයේ වෙනවා වගේම කුඩු ගංජා වේදනානාශක බෙහෙත් වගේ දේවලුත් දැන් මත්පැන් වශයෙන් කියන්නේ ඊට වඩා විනාශකාරී විදිහට භාවිතා වෙන්න පටන් ගන්නවා. ලංකාවේ වැඩියෙන්ම භාවිතාවෙන්නේ හොරයින් කියන මත්කුඩු. ඊළඟට කොකේන්, ඒවරේ ගංජා වගේ දේවලුත් ඊළඟට පාවිච්චි වෙනවා. මේ ලංකාවේ ගංජා නිපදවීම, මං හිතන්නේ නිෂ්පාදනය කිරීම, ගංජා වැවීම එන්න එන්න අඩු වෙලා යනවා. මොකද ත්‍රිවිධ හමුදා විසින් විශාල ශක්තියක් දෙනවා මේක මර්ධනය කර ගැනීම සඳහා. ඒක සාර්ථක වෙමින් පවතිනවා. නමුත් ලංකාවට කේරළ ගංජා, ඉන්දියාවෙන් ගේන ගංජා එන්න එන්නම වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද ලංකාව මුහුදෙන්ම වටවෙච්ච රටක් හින්දා විවිධ පැතිවලින් බෝට්ටු ඇවිදිලා මේ ගංජා ප්‍රවාහනය කරනවා කියලා අපිට තොරතුරු දැනගන්න තියෙනවා. මොකද ලංකාවේ මුහුදේ මුහුදු යාත්‍රා කරන බෝට්ටු ලක්ෂ 3ක් විතර තියෙනවා. හැම තිස්සෙම ලක්ෂ 2ක් විතර බෝට්ටු ක්‍රියාත්මක වෙලා මුහුදේ පාවෙමින් තියෙන ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක්. එතකොට මේක පරීක්ෂා කිරීමට, මේක නියාමනය කිරීමේ හැකියාවක් රජයට නැති වෙලා තියෙනවා. ඒකින්ද මම දන්නේ කොහොමද කරන්න කියලා අඩුම ගානේ. දැන් සමහර ප්‍රති දිනව සෙනක ගැවසෙන්නේ නැති වෙරළ තීරවල. අන්නේ වෙරළ තීරවල හරහා තමයි ගොඩක් මේ බෝට්ටු පැමිණෙන්නේ. අන් ඒ සඳහා යම් ආරක්ෂක ක්‍රමවේදයක් නිර්මාණය කරන්න පුළුවන් නම් මම හිතනවා ප්‍රශ්නේ ගොඩක් විසඳෙයි කියලා. ඒ වගේම මැලුවොත් මත්කුඩු ඒත් ඒ වගේම තමයි. මොකද විශේෂයෙන්ම ලංකාවේ භූගෝලීය පිහිටීම දිහා බැලුවොත් අපේ ලංකාව ලෝකෙට මත්කුඩු බෙදෙන තිප්පලක් විදිහට පාවිච්චි කරගන්න එක මේ මත්කුඩු ජාවාරම්කාරයන්ට හරි වාසි. මොකද මත්කුඩු එන්නේ ඇෆ්ගනිස්තානයෙන්, ලාහෝර් වලින්, මියන්මාර්, ඒ වගේම පකිස්තානය, තායිලන්ඩ් වගේ රටවල් වලින්. ඉතින් අර ඉන්දියාවේ භූගෝලීය පිහිටීම් බැලුවාම බෝට්ටුවකින් ලංකාවට ළඟාවීම ලේසි. ලංකාව ඉඳන් මේක මේ බෙදාහරණයක ලේසි. ඒ නිසාම ලංකාව මත්ද්‍රව්‍ය මේ භූගෝලීය පිහිටීම නිසා අපිට මේක වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයක් කරගන්න බැරි වුණාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වාණිජ්‍ය කේන්ද්‍රස්ථානයක් කරගන්න මේ ලංකාව පුළුවන් වෙලා තියෙනවා ඉන්දියන් සාගරයේ තියෙන පිහිටීම තුළ. නමුත් එතකොට එහෙමනම් මොකද මේක පොඩි ගණදෙනුකුත් නෙමේ. මේ මත්කුඩු කියන එක සාමාන්‍යයෙන් කොකේන් ග්‍රෑම් එකක්, මේ චූටි ප්‍රමාණයක් රුපියල් 16,000කට වඩා වැඩි වෙනවා. එතන කිලෝ එකක් කීයක් වෙනවද? හොරයින් ග්‍රෑම් එකක් ගත්තොත් රුපියල් 12,000කට වඩා වැඩි. ගංජා කිලෝ එකක් ගත්තොත් රුපියල් 60,000කට වඩා වැඩි. මොකද මේවා මහා පරිමාණයේ, සුළු පරිමාණයේ නෙමේ, මහා පරිමාණයේ මුදල් සංසරණය වෙන ව්‍යාපාර නිසා මේක නවත්තා ගැනීම ලේසි වෙලා නැහැ. මොකද මේ මහා පරිමාණයේ මුදල් සංසරණය වෙන ව්‍යාපාර නිසා අධික ලාභ තියෙනවා නීති විරෝධීින්ද. ඒකෙන්ද මේ අදාළ අයටත් මුදල් දීලා මේවා ප්‍රශ්න විසඳගන්න පුළුවන් තත්යකට පත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ ගැන වැඩි අවධානය යොමු කරන්න ඕනි. අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ අර අපි මේ වඳ පෙත්තකට කෑ ගන්න වෙලාවේ මේ කුඩු පෙත්තක් ගැනවත් නැත්තම් මේ පාවිච්චි කරන තවත් දරු පාසලන දරුව විනාශ කරන පෙති ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අර පාම් පිටි ගුලියක් ගැන තමයි රටක් අවුලවන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් රටක් ඇවිලමින් පවතින මේ මත් පෙත්ත ගැන කතා කරන්න අද කට්ටිය අඩු වෙලා තියෙනවා. මේවා විශේෂයෙන්ම අපි හිතනවා මේ මත්කුඩු වගේ දේවල් ගුවනිනුත් ලංකාවට එන අවස්ථා ගොඩක් තියෙනවා යාපොට් එක හරහා. ඉතින් මම අවධානය යොමු කරනවා මේ බලධාරීන් සඳහා. විශේෂයෙන්ම අපි ලංකාවේ ගුවන් ගත වෙනකොට නැත්නම් ශ්‍රී ලංකා භූමියේ සිට වෙනත් රටකට යනකොට යාපොට් එකෙන් අපේ මුළු ශරීරයම චෙක් කරනවා, ස්කෑන් කරලා බලනවා. ඒ වගේම අපි ගෙනින බෑග් ඔක්කොම චෙක් කරලා ස්කෑන් කරලා බලනවා. නමුත් ලංකාවේ වෙන රටක ඉඳන් ලංකාවට එනකොට අපි අපේ බෑග් බලන්නේ නැහැ. අපේ බෑග් පරීක්ෂා කරන්නේ නැහැ. අපි ස්කෑන් කරලා බලන්නේ නැහැ. එතකොට අපි යන්නේක චෙක් කරලා බලනවා මොනවද ගෙනියන්නේ කියලා බලනවා, අපේ ඇඟේපත් මොනවද තියෙනවද කියලා බලනවා. නමුත් අපි ගුවන්තොටින් බැහැලා ආපහු එනකොට එහෙම අපිව පරීක්ෂා කිරීමේ අපිවත් එහෙම නැත්නම් අඩු ගානේ අපේ බෑග් එකක් පරීක්ෂා කරන ක්‍රමවේදයක්වත් මගියගේ නැහැ. ඒ හින්දා මම විශේෂයෙන් අවධානය කරනවා මේ උවදුර නවත්ත ගන්න තව ක්‍රමයක් තමයි ගුවනින් එන මේ මත්ද්‍රව්‍ය මත්කුඩු නවත්ත ගන්න නම් එන බෑග් එන පුද්ගලිනුත් ස්කෑන් කරලා එයාපෝට් එකට ඇතුළට ගන්නවා වගේ එයාපෝට් එකෙන් එළියට දානකොටත් එහෙම ක්‍රමවේදයක් හැදෙනවා නම් මම හිතනවා අපිට ගොඩක් සතුටුදායක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අද තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් පාසල් දරුවෝ සාමාන්‍ය තරුණ අතර තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෆාමසිකල් ඩ්‍රග්. ඒ කියන්නේ ඖෂධ ශාලාවේ ෆාමසි එකේ විකුණන්න තියෙන පෙති වර්ග වැඩි ප්‍රමාණයක් පානය කරලා මත් වෙන බවට පත් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් ට්‍රැමඩෝල් වගේ වේදනා නාසක ප්‍රති මේවා ගොඩක් වේදනා නාසක ප්‍රති ග්‍රෑම් ග්‍රෑම් පහක් පොන්න තියෙනවා නම් ග්‍රෑම් 50ක් බීලා මේකෙන් මත් වෙනවා. එතකොට කොහොමද මේක නවත්තන්නේ? දැන් නීති හදන්න වෙනවා. දැන් මේක නවත්තන්න පොලිසියට පුළුවන්ද මේ වේදනා නාසක ප්‍රති ටිකක් ෆාමසිකෙන් සල්ලි දීලා අරගෙන ඒවා ගොඩක් තියාගත්තයි කියලා පොලිසියෙන් වෙලා අත්අඩංගුවට ගන්න පුළුවන්ද? කොහොමද ඒක කරන්නේ? පොලිසියට ඒකේ බලයක් තියෙනවද?
කරු මන්දරතුමා කාලය අවසානයි.
නෑ ගරු සභාපතිතුමනි මේ අපේ ආසු මාර්සිංහ මැතිතුමත් ඒ වගේම
ඔව් හරි.
එතකොට පොලිසියට වැටලිය හැකිද? එතකොට අපි මේ මද්ද්‍රව්‍ය ගැන ගොඩක් කතා කරනවා. රට මද්ද්‍රව්‍ය කියන උදුරෙන් ඇවිලමින් පවතිනවා. අර මුල් රටම තරුණ පරම්පරාව විනාශ වෙමින් පවතිනවා. අපි නමුත් මේ සඳහා ගන්න තියෙන ක්‍රියාමාර්ග වැදගත් ක්‍රියාමාර්ග විදිහට අපි ගන්න සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් පොලිසියට බලයක් තියෙනවද? එහෙමනම් අපි අද එහෙම ෆාමසිකල් ඩ්‍රග් පාවිච්චි කරන කෙනෙක්ව අත්අඩංගුවට ගන්න නම් ඒකට පුළුවන් ෆුඩ් ඉන්ස්පෙක්ටර් කෙනෙකුට හරි ඩ්‍රග් ඉන්ස්පෙක්ටර් කෙනෙකුට. නමුත් පොලිසියට එහෙම හැකියාවක් නැහැ. එහෙමනම් අපි නීති සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. ඒවා පොලිසියට ඒවා මඩලවන්න පුළුවන් විදිහට. මොකද මේක ලොකු උදුරක් වෙලා තියෙනවා. දැන් හිරගෙදර ගිහිල්ලා බැලුවොත් කරු සභාපතිතුමනි හිරගෙදරින් හතරෙන් තුනෙන් එකක් හිරගෙදර ඉන්න හිරදඬුවම් විදුරයන්ගෙන් තුනෙන් එකක් මද්ද්‍රව්‍ය නිසා මද්ද්‍රව්‍ය භාවිතය නිසා හිරකුඩුවේ හිරගත වෙලා ඉන්න කණ්ඩායම. එහෙනම් අපි හිරගෙවල් හදා හදා ඉන්නවද මේ රටේ මද්ද්‍රව්‍ය තුරන් කරනවද කියන එක අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි අපරාධ මේ අපරාධ අපි දන්නවා ගොඩක් මේ රටේ සිදුවෙන අපරාධ මිනිමැරුම් වගේ දේවල් සංවිධානය කරන්නේ සැලසුම් කරන්නේ
order please I invite some member to propose honorable Nalinda Jayadisa
ගරු කාර්ක සභාව සභාපතිතුමනි ගරු නලින්ද ජයසිස මහත්මයාගේ නම මුලාසනයට සුසුයි කියලා මම යෝජනා කරනවා
නලින්ද ජයසිස ටූ ද චෙයා
මම මේක ඉස්තිර කරනවා.
උදව කතා කරන්නේ
එම අපි දකිනවා මේ හිරගෙදර ඇතුළේ ඉඳන් තමයි මේ රටේ ගොඩක් අපරාධ ගොඩක් මිනිමැරුම් සංවිධානය කරන්නේ මහා මොලකාරයයි ඉන්නේ හිරගෙදර. ඒ වගේම අපි දන්නා මේ මද්ද්‍රව්‍ය ජාවාරම් වලත් හිරගෙදර ඇතුළේ ඉඳන් තමයි මේ ඔක්කොම සංවිධානය කරන්නේ. මොකද හිරගෙදර කියන එකන අද මද්ද්‍රව්‍ය ජාවම් කරුට විශ්වවිද්‍යාලේ කරිනා වගේ තමයි හිරගෙදර අරිනවා කියන්නේ. PhD එකක් ගන්න අරිනවා වගේ. මොකද හිරගෙදර ඇතුළට ගියාම ඔහුට හොඳට ආරක්ෂාව තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් අත්අඩංගුවට ගන්න දෙන්නෙත් නැහැ. වැරද්දකට වැරදිකාරයෙක් වෙන්නෙත් නැහැ. හිරගෙදර ඇතුළේ ඉන්න කියලා ඕනතරම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම හිරගෙදර තුළ ඕනතරම් කොමියුනිකේෂන් තියෙනවා. ඒ කියන්නේ දුරකථන සම්බන්ධතා ඕනෙම ලෝකේ ඕනෙම රටකට කතා කරන්න පුළුවන් මේ ජාවාරම් කරුවන්ට ඕන ලෝකේ රටක කතා කරන්න පුළුවන් අවස්ථාව හිරගෙදර ඇතුළේ තියෙනවා. ඒ වගේම හිරගෙදර ඇතුළේ විවිධ ජාතීන් ජාත්‍යන්තර සමාජයක් තියෙනවා. මේ මද්ද්‍රව්‍ය විදිහ බැලුවොත් සමහර පකිස්තාන කුඩු විකුණන කට්ටිය හිරගෙදර ඉන්නවා. එහෙම නැත්නම් වෙනත් රටවල් වල කුඩු ජාවාරම් කරන විදේශිකයන් මේ රටේ යහුණාම ඒගොල්ලෝ හිරදඬුවම් විඳිනවා. ඉතින් මේ ලංකාව තුල දේශීය ජාවාරම් කරුවත් හිරගෙදර ඉන්නවා. මේ අයට එකට එකතු වෙලා සැලසුම් කිරීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපි මද්ද්‍රව්‍ය මම හිතනවා මද්ද්‍රව්‍ය ප්‍රශ්නේ 80%ක් මේ රටෙන් තුරන් කරන්න පුළුවන් මේ හිරගෙදරවල් වලින් කරන සැලසුම නවත්වන්න පුළුවන් නම්. මේ සැලසුම සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම එකක් මේ විදේශ රටවල ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාවාරම් කරගනුත් අපේ රටේ ඉන්න මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ටත් එකට එකහුව වෙලා නිදහසේ ආරක්ෂක ආරක්ෂාව සහිතව සැලසුම් කරන්න පුළුවන් ස්ථානය හිරගෙදර වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් එකක් අපිට පුළුවන් නම් මේ ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාවාරම් කරත් වෙනත් හිර කඳුලකට යවන්න පුළුවන් නම් මේ දෙක එකට එකහුව කරන්නේ නැතුව ඒ ගැන අවධානයට යොමු කරන්න පුළුවන්ද? ඒ ගැන අවධානයට යොමු කරන්න පුළුවන් නම් යම් බලපෑමක් මේකට ඇති කරන්න පුළුවන්. ඒ වගේම මේ සුලභව දුරකථන භාවිතය අපි අහලා තියෙනවා මද්ද්‍රව්‍ය නාශක අංශයෙන් ඇහුවාම ඒගොල්ලෝ කියන්නේ අපි මද්ද්‍රව්‍ය ජාවාරම් කරේ මද්ද්‍රව්‍ය හම්බුනහම තොගයක් හම්බුනහම මේ ගැන සමීක්ෂණ කළා සමීක්ෂණ කළා සමීක්ෂණ කළා අන්තිමට යන්නේ දුරකථනය හිරගෙදර තුල පාවිච්චි වෙච්ච දුරකථනයකට යනවා. එතනින් එහා අපිට කතා කරන්න බෑ. ඇයි? දුරකථනයට අයිතිකාරයෙක් නැහැ. කතා කළේ මොනවද කියලා දන්නේ නැහැ. එහෙම කියන්න බෑ. ටේප් කරලා නැහැ. දුරකථන සංවාදයක් තමයි අන්තිමට තියෙන්නේ. කතා කළේ මොනවද කියලා දන්නේ නැහැ. ඒක නඩු භාණ්ඩයක් විදිහට ගෙනියන්න බෑ. අනිත් එක හිරගෙදර ඉඳන් මත්ද්‍රව්‍ය ගැන සැලසුමක් කළා කියලා පොලිසියට චෝදනාවක් ඉදිරිපත් කරන්න උසාවියකට ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. එහෙමනම් අද දුරකතන ජෑම් කරලා තියෙනවා කියලා කියනවා හිරගෙදර හිර කඳවුර තුල. දැන් අපි පාර්ලිමේන්තුවේ බැලුවත් දුරකතන ජෑම් කරා කියනවා. නමුත් දුරකතනෙන් කෝල් ගන්න පුළුවන්. හිරගෙදරත් ওই ටිකම තමයි. ජෑම් කරා කියලා කිව්වට හිර මැදිරිය තුල නැත්නම් ඒ කඳවුර තුල ජෑම් කළා කිව්වට දැන් මේ පාර්ලිමේන්තුව තුල වගේ කෝල් ගන්න පුළුවන්. එතකොට මේ කරන එකේ තේරුමක් තියෙනවද? එහෙමනම් අඩු ගාණ මේක ජෑම් කරන්න බැරි නම් සමහරට ජෑම් කරන්න තියෙන්න පුළුවන් එක එක ස්ථානවල ඒ දුරකතන පහසුකම් තියෙන ස්ථාන තියෙන්න පුළුවන්. මේ හිර මේ ජාවාරම් කරුවා හිරගෙදර ඇතුළේ ඉන්නේ නැද්දි කොතනින් ඉඳන්ද මට කෝල් එකක් ගන්න පුළුවන්? කොතනින් ඉඳන්ද මට වෙනත් කෙනෙකුට කතා කරන්න පුළුවන් කියලා මේ ඒකල දන්නවා. ඒ හින්දා අඩු ගාණ මේ දුරකතන පටිගත කරන විදියක්වත් මේ හැම දුරකතන සංවාදයක්ම හිරගියේ ඇතුළෙන් ගැලිනවනම් ඒක රෙකෝඩ් කරන ක්‍රමවේදයක් හරි නිර්මාණය කරලා අද නවීන තාක්ෂණය තුල ඕනතරම් ඒවා තියෙනවා. එහෙම නිර්මාණය කරලා හරි කමක් නැහැ. මේ ජාවාරම නවත්තන්න මේ හිරගෙදරින් තුලින් වෙන මේ සැලසුම් කිරීම මේ ජාත්‍යන්තර එකතු වීම නවත්ත ගන්න අපිට පුළුවන් නම් මම හිතනවා අපිට ගොඩක් මේ මද්ද්‍රව්‍ය උදුර 80%ක් නැති කරන්න පුළුවන්. මොකද මම එක වෙලාවක අපි කතා කරපුවාම මද්ද්‍රව්‍ය වැටලීම් මාංශයත් එක්ක කතා කරාම මේගොල්ලෝ පෙන්නනවා එක පුද්ගලයෙක්ගේ හිර ගෙදර ඇතුළේ ඉන්න එක පුද්ගලයෙක්ගේ දුරකතන ජාලාව මාස 3ක් තුල ටෙලිෆෝන් කෝල් 400ක් හතර වටේටම ගිහින් තිනවා. ශ්‍රී ලාංකිකයන්ට එහෙම නැත්නම් වෙනත් රටවල් වල ඉන්න අයට පකිස්තානයේ ඉන්න පුද්ගලයින්ට මේ දුරකතනේ. හැබැයි මේ දුරකතනේ අයිතිකාරයෙක් නැහැ. කොහොමද පුද්ගලයව ගන්න? අයිතිකාරයෙක් නැහැ. ඒ හින්දා මෙන්න මේ දැන් අපි දන්නවා අපේ ගමේ ඇවිදිනකොට සමහර අය හැන්ද වෙනකොට බෝක්කුවක් ගාව තනකොළේ හැඩ මෙහෙට කර කර ගස් අස්සේ බලවලා ඉන්නවා. බලපුවාම ඊසි කෑස් වලට සල්ලි දාලා ඊසි කෑස් වලින් සල්ලි දාලා මද්ද්‍රව්‍ය කුඩු පැකට් එකක් එතන පණිවිඩ එනවා. මෙන්න මෙතන මේ බෝක්කුව ගාව තිනා කියලා අවුල ගන්න කියලා. ඒතකොට පොලිසියට මේ රාජකාරී කරන්න ලේසි නෑ. ඇයි ඉතින් අර මද්ද්‍රව්‍ය මිලදී ගන්න කෙනා කාගෙන්ද ගත්තේ? කුඩු මිලදී ගත්ත කෙනා කාගෙන්ද ගත්තේ කියලා දන්නේ නැහැ. ඇයි දුරකතන පණිවිඩයක් ඊසි කෑස් වලින් සල්ලි දැම්මා තියෙන පෝස්ට් ඔෆිස් එකට? දුරකතන පණිවිඩයක් තමයි අනිත් පැත්තෙන් ඇවිදලා තියෙන්නේ. පුද්ගලයන් ගැන හඳුනා ගැනීමක් නැහැ. ඉතින් මම වගේ සංකීර්ණ ක්‍රමවේද භාවිතා කරනවා. මේ සංකීර්ණ ක්‍රමවේද අපිට මඩලවන්න යටපත් කරගන්න ක්‍රමවේදයක් අපි හිතන්න ඕනි. නැත්නම් මං හිතනවා ත්‍රස්තවාදයට වඩා දරුණු එකක් තමයි මේ මද්ද්‍රව්‍ය නිසා අපේ පරම්පරාව අපේ ජාතිය මේ ඔක්කොම නාස්ති කරගෙන යන්නේ ඒ හින්දා ඒ සඳහා යම් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි කියන එක මම විශේෂයෙන්ම අවධාරණය යොමු කරනවා. ඒ වගේම අපි නිසා අද මද්ද්‍රව්‍ය කියන්නේ අද සුරාබදු ගැන කතා කරද්දි එකක් අවර්තමාන ප්‍රවණතාවය මේක මේ ආණ්ඩුවක් අවිලා වෙච්ච දෙයක් නෙමෙයි. එදා ඉඳන්ම තියෙන ප්‍රශ්නයක්. මේ රටේ නීතිය යහපාලනේ වැඩි වෙන්න නීතිය අර්ථකථනය වෙනවා. යහපාලනේ වැඩි වෙන්න නීතිය විශ්ලේෂණය වෙන්න පටන් ගන්නවා. නීතිය ගැන අධ්‍යයනය කරන්න පටන් ගන්නවා යහපාලනේ වැඩි වෙන්න. එතකොට එන ප්‍රශ්නයක් තමයි මේ පොලිසියට තියෙන බලය මොකද්ද නඩු පැවරීම සඳහා කියලා. එහෙනම් මම විශේෂම මුදල් ඇමැතිතුමාට කියනවා නැත්තම් අපේ ඔබතුමා නලින්ද ජයසිස්සගරු මන්ත්‍රීතුමා මට ප්‍රකාශ කළා වගේ අපේ කමිටුවත් එක්ක අපි මේක සාකච්ඡා කරමු. සාකච්ඡා කළා කොහොමද මේ පොලිසියේ මේ බලය නිර්මාණය කරන්න කියන එක හදන්න ඕනේ. නැත්නම් පොලිසියට කරන්න පුළුවන් දේ සුරාබත් දෙපාර්තමේන්තුවට කරන්න බැහැ කියන එක අපි කවුරුත් පිළිගන්නවා. අද වෙනකොට සමහර උසාවියවල පොලිසිය නඩු පැවරුවාම ඒගොල්ල නීතිඥ මගින් මේ සුරාබත් ජාවාරම් කරුවා නීතිඥ මගින් ඉදිරිපත් වෙලා තිනවා පොලිසියට තියෙන අයිතිය පෙන්වන්න නීත්‍යානුකූලව මේ නඩුව පවරන්නේ. එහෙනම් මේ නඩුව අහක දාන්න පොලිසියට අයිතියක් නැහැ නඩුවක් පවරන්න. එහෙම අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මම අද විශේෂයෙන් කියනවා දැන් අපි උදේ ඉන්නකොට මාත්‍රිකාව සුරාබදු වුණත් සමහර මන්ත්‍රීවරු විපක්ෂය ඇවිදිලා කතා කළේ අරගලයේ ජාතිවාදී අරගල ගැන කතා කළා.
මන්ත්‍රීතුමා ඔබතුමාගේ වෙලාව අවසන් වෙන්න
යන්නේ. තව වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා ආසුමාර් සිංහ ගරු මන්ත්‍රීතුමාත් කිව්වා.
ඔව්. විනාඩි 6ක් දුන්න ඔබතුමා.
විනාඩි 6ක් කරමු. හරි.
ඒ 6ත් ඉවරයි.
නෑ තව ආසුමාර් සිංහ මන්ත්‍රීතුමාගේ වෙලාව දුන්නා.
හොඳයි.
එතකොට එක්සත් ජාතික පක්ෂයට ඇඟිලි දික් කළා විශේෂ මේකාබද්ධ විපක්ෂ කණ්ඩායම. එක්සත් ජාතික පක්ෂයක් ආවහම බලයාවම ජාතිවාදය ඇවිස්සෙනවා කියලා. එතකොට ඒක එක ඇඟිල්ල අපි එක්සත් ජාති පක්ෂයට ඇඟිල්ල දික් කරනකොට ඒ විපක්ෂ මන්ත්‍රීවරයාට තේරෙන්නේ නැහැ ඇඟිලි තුනක් තමුන්ගේ පැත්තට දික් වෙනවා කියලා. මොකද ඒ කියන්නේ එක්සත් ජාති පක්ෂයට ආණ්ඩුව ආපුවාම ගම ඇවිදලා ජාතිවාදී අවුස්සන කණ්ඩායම තමයි විපක්ෂය. විපක්ෂයේ කාර්යභාරය වෙලා තියෙන්නේ ජාතිවාදී අවුලන එක. එක්සත් ජාති පක්ෂය එදා කාර්යභාරය වුණා නම් අපි විපක්ෂයේ ඉන්නකොට අපි යෝග කරනවා. අපි යෝග කළේ නැහැ. අද එක්සත් ජාති පක්ෂය ආණ්ඩුව කරනකොට මේ ඒකාබද්ධ කණ්ඩායමේ රාජකාරිය තමයි අවුස්සන එක. ඒ හිඳ තමයි අපිට මේ தත්ත්වය වෙලා තියෙන්නේ. නමුත් අපි ඒකට ඔරොත්තු දෙන්න කටයුතු කරනවා. මම විශේෂයෙන්ම කියනවා එක්සත් ජාති පක්ෂය කියන්නේ ජාතීන් එක්සත් කරලද පක්ෂයක්. සියලු ජාතීන් එක්සත් කරගත් පක්ෂයක්. ඒක බණ්ඩාරනායක පක්ෂෙත් නෙමෙයි, ඒක රාජපක්ෂ ප්‍රශ්නෙත් පක්ෂෙත් නෙමෙයි, සියලු ජාතීන් එක්කහු කරගත්තු එදා නිදහස් අරගලයට පණපයපු නිදහස් දිනා ගැනීම සඳහා කටයුතු කරපු ඓතිහාසික පක්ෂයක් තමයි එක්සත් ජාති පක්ෂය කියන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිබ්බා, ඒක බණ්ඩාරනායකට අයිති වෙලා තිබ්බා. බණ්ඩාරනායකෙන් පැත්තකට ගිය ගමන් ඒක කඩාගෙන රාජපක්ෂලා පක්ෂයක් දැන් අලුත් පක්ෂයක් හැදුවා. දැන් ඊළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි, රාජපක්ෂලා ඇවිල්ලා ඒගොල්ලන්ගේ දේශපාලන පක්ෂයක් හදාගෙන මේ පවුල් වාදයේ එක්කහු වෙච්ච දේශපාලන පක්ෂයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය කියන එක. ඒ හින්දා මම විපක්ෂයට කියනවා මේ මෙතන ඇවිදිලා කිමුල් කඳුළු හදනවා. දැන් අපි මේ ජාතිවාදී ප්‍රශ්නේ කතා කරන්න මේ රජය අඟහරුවාදා දිනේ දුන්නා. මුළු විවාද ඔක්කොම අයින් කරලා ජාතිවාදය ගැන කතා කරන්න, මේ ප්‍රශ්නෙට ගරු මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, ගමේ තියෙන ප්‍රශ්න ගැන මේ සභාවේදී කියන්න, ඒ සඳහා අපි විසඳුම් හොයමු කියලා කතා කළා. කතා කළා දැන් විසඳුම් හොයනවා. අද තියෙන්නේ වෙන මාතෘකාවක්. නමුත් මේගොල්ලන්ට වෙන කියන්න දෙයක් නැහැ. ජාතිවාදී මෙතනත් ඇද ගන්න තමයි එන්නේ. කට්ටියක් එහෙ ඇවිල්ලා ජාතිවාදී වපුරනවා. අනිත් කට්ටිය මේ ඇවිල්ලා කිඹුල් කඳුළු හලනවා. කිඹුල් කඳුළු හලනවා. ඕක තමයි මේගොල්ලන්ගේ තියෙන විපක්ෂයේ කාර්යභාරය වෙලා තියෙන්නේ. අපි දන්නවා පහුගිය දවස්වල ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි මාධ්‍ය ජාල ඔස්සේ, සමාජ වෙඩබිය ඔස්සේ මේ ජාතිවාදී අවුස්සන්න මොන කුමන්ත්‍රණයක් කළාද? එදා මේගොල්ලෝ මේගොල්ලන්ට ඡන්දයක් කරන්න වෙන දෙයක් දැනෙන්නේ නැහැ. එදා විදුලි පුටුව ගැන කියලා, එල්ලුම් ගහ ගැන කියලා ඡන්දේ කළා. ඊට පස්සේ යුද්ධේ විකුණගෙන හැමදාම යුද්ධ ගැන, යුද්ධ ඉවරලා අවුරුදු 5යි. ඒත් යන්නේ යුද්ධ ගැන. කතා යුද්ධ ගැන යුද්ධ විකුණ විකුණ දේශපාලනය කරා. අද වෙනකොට දැන් තවත් යුද්ධයක් හදාගන්න ඕනේ. ඒ නිසා මේ විපක්ෂයට ගිය ගමන් මේ ඒකාබද්ධ කණ්ඩායම කළේ මොකද්ද? සමාජ වෙඩ්ඩඩවි හරහා මේ ජාතිවාදී අවුස්සගෙන බොහොම පොඩියට වැඩේ පටන් ගත්තා. ඒක ලොකු ප්ලෑන් එකක්. මේගොල්ලන්ට ඕනේ මේ රජයට සියලු සිංහල ජනතාවගේ විරෝධතාවය පෙන්නලා ඔන්න අපි කුඩු ජාතියක් දෙනවා. ඔන්න අපි මේකට උදව් කරනවා. අපි ආරක්ෂා කරනවා. මොකද අපේ ආණ්ඩුව කාලේ අර ගලබොඩ ඥානේශ්වර වගේ හාමුදුරුවෝ නෑ ගිහිලා මුස්ලිම් පල්ලි කඩන්න. ඒ වගේ පල්ලි වලට ඇටෑක් කරන්න කට්ටිය නෑ. අනිත් ජාතිකයින්ට ගහන ස්වාමින් වහන්සේලා අපේ ආණ්ඩුව කාලේ නෑ. අපි ඒව හදාගෙන යනවා. නමුත් මේගොල්ලන්ට ඕනෙලා තියෙනවා දැන් මේක අවුස්සලා සිංහල ජනතාව කුපිත කරලා වඳපෙති දෙනවයි කියලා කිව්වා. දැන් වෛද්‍යවරු කියනවා වඳපෙති කියලා දෙයක් ලෝකෙ කොහෙවත් නෑ කියනවා. එහෙම කියලා කියනවා. නමුත් මේවා අවුස්ස ගෙනියන දේශපාලන ව්‍යාපාරයක්. මම මේ අයට කියනවා මේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට කියනවා තමුන්ගේ දේශපාලනය කරගන්න ජාතිවාදී අවියක් කරගන්න එපා. දේශපාලනය කරන එක දේශපාලනයක් වශයෙන් කරමු. ජාතිවාදී අවියක් කරගෙන රටේ ජනතාව කුපිත කරලා රටේ ජනතාව අවුස්සලා රට විනාශ කරන්න රටේ අර ආයෝජකයෝ නැති කරලා සංචාරකයෝ නැති කරලා රට විනාශ කරන තැනට ගෙනියන්න එපා. අපි එකතු වෙලා දේශපාලනය කරමු. ඒකට ඉඩ තියෙනවා. මේ පාර්ලිමේන්තුව බොහොම විවෘතව තියෙනවා. ඕන කෙනෙකුට කතා කරන්න විවෘතව තියෙනවා. ගස් යට ගිහිල්ලා පන්සල් ගාන ගිහිල්ලා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ ඩෙස්ක් එකට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ඒවා අපි ඕන අවස්ථාවක ඉදිරියට තියෙනවා. ඉතින් දේශපාලනය කරන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරමු. දේශපාලනය කරන්න ජාතිවාදී අවුස්සගෙන තමුන්ගේ වාසියට එන්න එපා. නැත්නම් ඊළඟට එනවා ඔන්න සිංහල නායකයෙක් ඉල්ලනවා සිංහල ජාතියට ආදරේ මේ නායකයා. ඇයි අපි ආදරේ නැද්ද? ඇයි අපේ ඉන්න රටේ ඉන්න අනිත් නායකයෝ ආදරේ නැද්ද? කවුරුත් ආදරේ. අපේ ජාතියට අපි ආදරේ. අපේ ආගමට අපි ආදරේ. නමුත් විශේෂ පුද්ගලයෝ නැහැ. නමුත් එහෙම පෙන්නලා ඊළඟ ජනාධිපති මැතිවරණය ඉලක්ක කරගෙන මේ ජාතිවාදී අවුස්සනවා කියන එක අපිට දැන් තොරතුරු දැනගැනමින් පවතිනවා. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා රටේ ජනතාවටත් කියනවා අහුවෙන්න එපා. මේ පටු අපි අපේ තියෙන ආදරේ අපේ ජාතියට තියෙන අපේ ආදරේ අපේ ආගමට තියෙන අපේ ආදරේ අපේ පාසලට තියෙන අපේ ආදරේ පාවිච්චි කරලා දේශපාලනය කරන්න යන මේ බොරදියේ මාළු බාන කණ්ඩායමට අහුවෙන්නේ නැතුව සැබෑ බෞද්ධයෙක් වශයෙන් සැබෑ ආගමිකයෙක් වශයෙන් සැබෑ බැතිමතෙක් වශයෙන් අපි අපේ හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න කියලා කියමින් මන්නියට නබුම් ස්තුතියි.
ඊළඟට ගරු හිස්බුල්ලා මන්සතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව තවිසාளர் அவர்களே, குற்றங்களை தடுத்தல் குற்றங்களை குறைத்தல் தொடர்பான ஒரு விவாதத்தில் நாங்கள் கலந்து கொண்டிருக்கிறோம். நாட்டிலே குற்றச்செயல்கள் மிக மோசமாக நடைபெற்று கொண்டிருக்கின்ற போது இனங்களுக்கு எதிரான வன்முறைகள் செயற்பாடுகள் மிக மோசமாக இடம்பெற்று கொண்டிருக்கின்ற போது குற்றச்செயல்களை தடுப்பது தொடர்பிலே நாம் கலந்துரையாடி கொண்டிருக்கிறோம். குற்றச்செயல்களை தடுக்க வேண்டுமாக இருந்தால் பதவியில் இருக்கிற அரசு சட்டத்தை அமுல்படுத்த வேண்டும். சட்டத்தை தமக்கு விரும்பிய நேரங்களில் விரும்பியவர்களுக்கு மாத்திரம் பயன்படுத்தி கொண்டு சட்டத்தை முழுமையாக பயன்படுத்தாத நிலையிலே ஒருபோதும் ஒரு நாட்டிலே சட்டத்தை நிலைநாட்ட முடியாது, குற்றங்களை குறைக்க முடியாது, வன் செயல்களை குறைக்க முடியாது. கௌரவ தவிசாளர் அவர்களே, உங்களுக்கு தெரியும் அழுத்கமையில் ஏற்பட்ட ஒரு சம்பவம், அதனைத் தொடர்ந்து ஏற்பட்ட சம்பவங்களால் குறிப்பாக முஸ்லீம்கள் அந்த அரசையே இந்த நாட்டிலே புறையோடிப்போயிருந்த யுத்தத்தையே முடிவுக்கு கொண்டு வந்து ஒரு அமைதியை நாட்டிய அந்த அரசையே தூக்கி எறிந்து புதிய நல்லாட்சி அரசை ஆட்சிக்கு கொண்டு வந்தார்கள். ஆனால் இந்த அரசும் ஆட்சிக்கு வந்த பின்னர் தொடர்ச்சியாக குறிப்பாக முஸ்லீம்களுக்கு எதிரான செயற்பாடுகள், வன்முறைகள், பள்ளிவாசல் தாக்குதல்கள் தொடர்ந்தும் இடம்பெற்று கொண்டே வருகிறது. அந்த வரிசையிலேதான் கடந்த 4-5 நாட்களாக கண்டி மாவட்டத்தில் இடம்பெற்று கொண்டிருக்கின்ற பல்வேறுபட்ட சம்பவங்கள். கண்டியிலே பல இடங்களில் முஸ்லீம்களுடைய சொத்துக்கள் உடைமைகள் தாக்கப்பட்டிருக்கிறது. கிட்டத்தட்ட 25 பள்ளிவாசல்கள் முஸ்லீம்களுடைய வணக்க ஸ்தலங்கள் இதுவரையிலே முழுமையாக தாக்கப்பட்டும் பகுதியாக தாக்கப்பட்டும் சேதப்படுத்தப்பட்டிருக்கிறது. கிட்டத்தட்ட 200 மேற்பட்ட வீடுகள் எரிக்கப்பட்டு முழுமையாக நிர்மூலமாக்கப்பட்டிருக்கிறது. கிட்டத்தட்ட 100 மேற்பட்ட கடைகள் எரிக்கப்பட்டு கோடிக்கணக்கான சொத்துக்கள் பொருளாதாரங்கள் அளிக்கப்பட்டிருக்கிறது. இன்று பலாயிரக்கணக்கான மக்கள் வீடு வாசல்களை இழந்து அகதிகளாக இன்று தங்களுடைய வீடுகளிலே குடியிருக்க முடியாத ஒரு நிலையிலே இருக்கிறார்கள். நேற்று மாலை கண்டிக்கு சென்று அவர்களுடைய தலைவர்களை சந்திக்கின்ற வாய்ப்பு எங்களுக்கு கிடைத்தது. இந்த பிரச்சனைகள் உருவான அந்த தினத்திலிருந்து அதிமேதகு ஜனாதிபதி அவர்களோடும் கௌரவ பிரதம அமைச்சர் சட்ட ஒழுங்குக்கு பொறுப்பானவர் என்ற அடிப்படையில் அவரோடும் நாங்கள் தொடர்ச்சியாக முஸ்லீம் தலைமைகள் ஏனையவர்கள் எல்லோரும் நாங்கள் பேசிக்கொண்டிருக்கிறோம். இவைகளை கட்டுப்படுத்துகின்றோம், சட்டத்தை நிலைநாட்டுவோம், சட்டத்தை மீறுவோர் கைது செய்யப்படுவார்கள் என்ற உறுதிமொழிகள் வழங்கப்பட்ட போதும் அவை ஒன்றுமே களத்திலே நடைமுறைப்படுத்தாமல் இருந்ததைக் கண்டு நாங்கள் மிகவும் கவலை அடைகிறோம். போலீசாரும் விசேட அதிரடிப்படையினரும் பார்த்து கொண்டிருக்கின்ற போதே பள்ளிவாசல் உடைக்கப்படுவதும் கடைகள் எரிக்கப்படுவதும் வீடுகள் சூறையாடப்படுகின்ற ஒரு பரிதாபகரமான நிலையை அங்கே இருந்ததாக அங்குள்ள பொதுமக்கள் தெரிவிக்கிறார்கள். கௌரவ தவிசாளர் அவர்களே, இந்த அரசாங்கத்தினுடைய கடமை இன மத மொழி வேறுபாடுகளுக்கு அப்பால் மக்களை பாதுகாக்கின்ற ஒரு கடமை. அவ்வாறான ஒரு அரசு தங்களுக்கு வாக்களித்த மக்களை இவ்வாறு நிற்கதியாக்கியுள்ள நிலைமையை இட்டு நாங்கள் கவலையடைகிறோம். போலீசாரும் இராணுவத்தினரும் உரிய அளவிலே அவர்கள் அந்த பிரதேசங்களிலே நிலைமைகளை கட்டுப்படுத்துவதற்கு தேவையான அளவு ஆளணி இல்லாத ஒரு பிரச்சனையை நாங்கள் கண்டோம். ஆளணி இல்லாத சூழ்நிலையிலே குறிப்பாக எந்த ஒரு அரசும் இவ்வாறான சூழ்நிலைகளே முழுமையான பாதுகாப்பை உறுதிப்படுத்த முடியாது. நாங்கள் தொடர்ச்சியாக சொல்லி வருகிறோம். இந்த சந்தர்ப்பத்திலும் நான் நேற்று ஜனாதிபதியிடத்திலும் கௌரவ பிரதமருக்கு நான் கடிதம் மூலமாகவும் இந்த செய்தி அனுப்பியிருக்கிறேன். உடனடியாக நாட்டிலே இன விகிதாசார அடிப்படையிலே போலீஸார் அந்த பதவிகளுக்கு நியமிக்கப்பட வேண்டும். ஒவ்வொரு போலீஸ் நிலையத்திலும் இந்த நாட்டிலே இருக்கின்ற இன விகிதாசாரத்துக்கேற்ப அந்த இனம் உள்வாங்கப்பட்டு பாதுகாப்புத்துறையிலே குறிப்பாக சட்டத்தை ஒழுங்கை நிலைநாட்டுகின்ற போலீஸாருக்கு அந்த நியமனங்கள் வழங்கப்பட்டு ஒவ்வொரு போலீஸ் நிலையத்திலும் இலங்கையில் இருக்கிற ஒவ்வொரு போலீஸ் நிலையத்திலும் நாட்டினுடைய விகிதாசாரத்துக்கேற்ப அங்கு போலீஸார் கடமை புரிவதை உடனடியாக இந்த அரசு உறுதிப்படுத்த வேண்டும். அவ்வாறான ஒரு சூழ்நிலையிலே தான் நாங்கள் இந்த நாட்டிலே இந்த பிரச்சனைகளுக்கு தீர்வு காண முடியும். ஏனென்றால் ஒரு சமூகம், குறிப்பாக முஸ்லிம் சமூகம், அந்த பாதுகாப்பு படையினர் தங்களால் முடிந்த பணிகளை செய்த போதும் இருந்தாலும் போலீஸாரும் அதிரடிப்படையினரும் முழுமையாக தங்களுடைய பணிகளை செய்யவில்லை, தங்களை பாதுகாப்பதற்கு அவர்கள் தவறிவிட்டார்கள் என்று அவர்களை பார்த்து இன்று முஸ்லீம்கள் கை நீட்டுகின்ற, குறை சொல்லுகின்ற ஒரு நிலைமை இருக்கிறது. அவற்றை தவிர்ப்பதற்காக உடனடியாக அரசாங்கம், அதிமேதக ஜனாதிபதி அவர்கள், கௌரவ பிரதமர் அவர்கள் உடனடியாக நடவடிக்கைகளை மேற்கொண்டு எதிர்காலத்திலே இவ்வாறான பிரச்சனைகள் ஏற்படாமல் இருப்பதை பாதுகாக்க வேண்டும். அதுவரை ஒவ்வொரு பிரதேசத்திலும் முஸ்லீம் கிராமங்களிலே அல்லது அதனோடு சேர்ந்த கிராமங்களிலே இருக்கின்ற இளைஞர்கள் அவர்கள் தொண்டர் அடிப்படையிலே உள்வாங்கப்பட்டு அவர்களுக்கு அவசரமாக பயிற்சிகள் வழங்கப்பட்டு போலீஸாருடன் இராணுவத்துடன் சட்ட ரீதியான சட்ட முறையிலே ஆயுதங்களோடு அவர்கள் முஸ்லீம் பிரதேசங்களையும் ஏனைய பிரதேசங்களையும் பாதுகாக்குகின்ற ஒரு சூழ்நிலையை ஏற்படுத்துகின்ற போது மட்டும்தான் இந்த பிரச்சனைக்கு நாங்கள் நிரந்தரமாக தீர்வை காண முடியும். கௌரவ சபாநாயகர் அவர்களே, கடந்த 5 நாட்களாக இன்று கூட ஊரடங்கு சட்ட நேரத்திலும் அந்த பிரச்சனை இடம்பெற்றுக் கொண்டிருக்கிறது. நாளை இன்னொரு மாவட்டத்திலே பரவலாம், தொடர்ச்சியாக இது ஒவ்வொரு பிரதேசங்களிலும் பறந்து கொண்டு போகலாம். நாளை இன்னொரு மாவட்டத்துக்கு வருகின்ற போது இதே போன்ற ஒரு நிலைமை ஏற்படுகின்ற போது மீண்டும் கூட்டம் கூடி கதைப்பதன் மூலமும் அல்லது பிரச்சனைகளை நாங்கள் கட்டுப்படுத்துகிறோம் என்று உறுதிமொழிகள் வழங்குவதன் மூலம் மாத்திரம் இந்த பிரச்சனைகளுக்கு தீர்வு காண முடியாது. ஆகவே கௌரவ தவிசாளர் அவர்களே, ஒவ்வொரு போலீஸ் நிலையத்திலும் இராணுவத்தினரோடும் போலீஸாரோடும் சட்ட ரீதியான முறையிலே அந்த முஸ்லீம் இளைஞர்கள் அவர்களோடு இணைந்து செயற்படுகின்ற ஒரு சூழ்நிலையை நாங்கள் உருவாக்குகின்ற போது ஒவ்வொரு பிரதேசத்திலும் அந்த பிரதேசங்களிலே அந்த பிரதேசத்து மக்களை பாதுகாப்பதற்கான ஒரு சூழ்நிலையை உருவாக்க முடியும். தமிழ் மக்கள், சிங்கள மக்கள், முஸ்லீம் மக்கள் ஒன்று சேர்ந்து இந்த நாட்டு பிரஜைகள், இது இலங்கை நாடு, எங்களுடைய நாட்டிலே இவ்வாறான செயல்கள் இடம்பெறுவது இந்த நாட்டுக்கு மிக மோசமான அபகீர்த்தி ஏற்படுத்தும். உங்களுக்கு தெரியும், 30 வருட யுத்தத்தை நாங்கள் முடிவுக்கு கொண்டு வந்தோம். மீண்டும் இனவாதத்தை இந்த நாட்டை நாங்கள் தூக்கி இருக்கிறோம். இவ்வாறு இனவாதம் தூக்குமாக இருந்தால், இந்த பிரச்சனைகள் மேலும் முன்னேறுமாக இருந்தால், இன்று ஐக்கிய நாடுகள் சபையிலும் சர்வதேச ரீதியிலும் இலங்கை அரசாங்கத்துக்கு எதிராக இன்று ஆர்ப்பாட்டங்கள் ஆரம்பிக்கப்பட்டிருக்கிறது. இந்த சூழ்நிலைகள் நமது நாட்டினுடைய பொருளாதாரத்தை சீரழிக்கும். ஏற்கனவே இந்த நாட்டை பொருளாதார ரீதியிலே எவ்வாறு கட்டியெழுப்பதென்று நாங்கள் சிந்தித்துக் கொண்டிருக்கின்ற போதும் இவ்வாறான சம்பவங்கள் இப்பொழுது அமெரிக்கா, இங்கிலாந்து, பிரான்ஸ் போன்ற நாடுகள் தங்களுடைய வெளிநாட்டு பிரஜைகளை இலங்கைக்கு வர வேண்டாம் என்று அறிவுறுத்தி இருக்கிறார்கள். நாளை இதனை தொடர்ந்து இன்னும் பல நாடுகள் இலங்கைக்கு போகக்கூடாது என்று அறிவுறுத்தல்களை வழங்குமாக இருந்தால் எமது நாட்டிலே இருக்கின்ற, நமது நாட்டினுடைய முக்கியமான பொருளாதாரமாக கருதுகின்ற உல்லாச பயணத்துறை முழுமையாக பாதிப்படையும். அந்த சூழ்நிலைகளிலே பொருளாதார ரீதியில் நாங்கள் பலமான பிரச்சனைகளுக்கு எதிர்கொள்ள வேண்டி வரும். ஆகவே கௌரவ தவிசாளர் அவர்களே, அரசாங்கம் மிக கவனமாக சிந்திக்க வேண்டும். அரசாங்கம் இந்த நாட்டிலே வாழ்கின்ற சகல இன மக்களும் தங்களுடைய மக்கள் என்கின்ற உணர்வோடு செயற்பட வேண்டும். சிங்கள மக்கள், பௌத்த மக்கள், தமிழ் மக்கள், முஸ்லீம் மக்கள் என்ற வேறுபாட்டுடன் செயற்பட தொடங்கினால் இந்த நாட்டை நாங்கள் கட்டியெழுப்ப முடியாது. ஆகவே கௌரவ தவிசாளர் அவர்களே, கண்டி மாவட்டத்தில் ஏற்பட்டிருக்கின்ற அந்த பிரச்சனைகளோடு இன்னும் ஒரு மாவட்டத்திலே இன்னும் ஒரு பிரதேசத்திலே இந்த பிரச்சனை பரவாமல் தடுப்பது இந்த அரசாங்கத்தினுடைய கடமையாகும். ஆக இவற்றை தடுக்க வேண்டுமாக இருந்தால் சட்ட ரீதியான செயற்பாடுகளினூடாகத்தான் இவைகளை செய்ய முடியும். ஆகவே கௌரவ பிரதம அமைச்சர் அவர்களும் அதிமேதக ஜனாதிபதி இன்று சட்ட ஒழுங்கை நிலைநாட்டுவதற்காக கௌரவ ரஞ்சித் மத்தும பாண்டார் அவர்கள் நியமிக்கப்பட்டிருக்கிறார்கள். அவரை நாங்கள் பாராட்டுகின்றோம், வாழ்த்துகின்றோம். நீண்டகால அரசியல் அனுபவம் கொண்ட ஒருவர், என்னோடு 89ஆம் ஆண்டில் இருந்து இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற நீண்ட அரசியல் அனுபவத்தை கொண்ட ஒருவர். ஆகவே கௌரவ அமைச்சர் அவர்கள் இன்று பதவி நீங்கள் பாரம் எடுக்கின்ற போது இந்த நாடு எரிந்து கொண்டிருக்கிறது. இன ரீதியான முரண்பாடுகளுக்கு மத்தியிலே இந்த நாட்டை நீங்கள் இந்த சட்ட ஒழுங்குக்கு பொறுப்பான அமைச்சு பதவி ஏற்றிருக்கிறீர்கள். ஆகவே இந்த அமைச்சு பதவியை பொறுப்பேற்றதிலிருந்து முழு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். யாரெல்லாம் சட்டத்தை கைகளில் எடுத்து, யாரெல்லாம் கடைகளுக்கு தீ வைத்தார்களோ, யாரெல்லாம் வீடுகளுக்கு தீ வைத்தார்களோ, அவர்களெல்லாம் கைது செய்யப்பட வேண்டும். அவர்கள் யாராக இருந்தாலும் சரி, பணக்க ஸ்தலங்கள் பள்ளிவாசல்களை உடைத்தெறிந்து கொளுத்தி எரித்து நாசமாக்கியவர்கள் உடனடியாக கைது செய்யப்பட வேண்டும். அவ்வாறு சட்டத்தை நடைமுறைப்படுத்தி இருந்தால் அன்று திகனையிலே அந்த சம்பவம் நடக்கின்ற போது சட்டத்தை நடைமுறைப்படுத்தி இருந்தால் இன்று இவ்வளவு தூரமான பாரதூரமான பிரச்சனைகளுக்கு நாம் முகம் கொடுத்திருக்க வேண்டிய அவசியமில்லை. ஆனால் சட்டத்தை நிலைநாட்ட வேண்டிய போலீஸ் திணைக்களம், போலீசார் அன்று தங்களுடைய கடமைகளை செய்யவில்லை. பல தடவைகள் நாங்கள் போலீஸ் மாதிபருக்கு சொல்லியிருந்தோம். ஆனால் போலீசார் தங்களுடைய கடமைகளை செய்ய தவறியதன் காரணமாகத்தான் இன்று இவ்வளவு பாரதூரமான விளைவுகளை நாங்கள் சந்தித்துக் கொண்டிருக்கிறோம். ஆகவே கௌரவ தவிசாளர் அவர்களே, இந்த நாட்டை கட்டி எழுப்பதற்கு முன்பு நாட்டிலே இனங்களுக்கிடையில் இருக்கின்ற முரண்பாடுகள் நீக்கப்பட வேண்டும். இன வீதாசார அடிப்படையிலே போலீஸ் திணைக்களத்திலே இருக்கின்ற வெற்றிடங்கள் உடனடியாக சிறுபான்மை சமூகங்கள் உள்வாங்கப்பட்டு, குறிப்பாக அந்த பிரதேசங்களிலே, எந்த அச்சுறுத்தல் இருக்கின்ற பிரதேசங்களிலே அவர்கள் போலீஸ் நிலையங்களிலே நியமிக்கப்படுவதை சட்ட ஒழுங்குக்கு பொறுப்பான அமைச்சர் அவர்கள் உடனடியாக உறுதி செய்யப்பட வேண்டும். சட்ட ரீதியான முறையிலே அந்த முஸ்லீம் இளைஞர்களும் அவர்களுக்கு பயிற்சி வழங்கப்பட்டு போலீசாரோடு இராணுவத்தோடு இணைந்து அவர்கள் செயற்படுவதனூடாக எதிர்காலத்திலே இவ்வாறான சம்பவங்கள் நாட்டிலே இடம்பெறாமல் இருப்பதை இந்த அரசாங்கம் உறுதிப்படுத்த வேண்டும். அதனூடாக இந்த நாட்டை கட்டியெழுப்பதற்கு நாங்கள் எல்லோரும் ஒற்றுமைப்பட வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி.